අද අපි සාකච්ඡාවට තෝරගත්තේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ උපනිස කියන සූත්‍රය. මේ උපනිස සූත්‍ර දේශනාව, මේ උපනිස සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරන සවත් නුවරදී, මහණෙනි කුමක් දන්නහොට කුමක් දක්නහොට ආශ්‍රයේ ෂය වෙනවද කියලා, ආශ්‍රයේ නැති වෙනවා කියන එක. එතකොට මේ ආශ්‍රවයන් කියලා කියන්නේ මේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiආශ්‍රව, අවිජ්ජාආශ්‍රව කියලා ආශ්‍රව හතරක් තියෙනවා. එතකොට මේ ආශ්‍රවයන් කියන එක අපිට ඇති වෙන්නේ අපි ඔය ආහාර සම්බන්ධයෙන් දන්න අය දන්නෝ, ඒ කබලිකාර ආහාර නිසා ඔය විපල්ලාසෙම ඇති වෙලා කාමයන් දැඩිව අරගත්තාම ඒ කාම යෝගය. එතකොට මේ ආශ්‍රවයන් කියලා කිව්වහම කාම ආශ්‍රව, නිට්ටි ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියලා ආශ්‍රව හතරක් තියෙනවා. එතකොට මේ කබලිකාර ආහාරයේ අසුබේ සුබයි කියලා විපල්ලාසයක් ඇති වෙලා ඒක නිසා අපි කාමයන් දැඩිව අරගන්නවා. මේක නිසා කාම යෝගය කියන එක ඇති වෙනවා. මේ කාම යෝගයෙන් ඇති වුණහම මේ වස්තු කාම, ක්ලේශ කාම, අවිද්‍යා කාය ක්‍රන්තය ඇති වෙලා මේක නිසා අපි මේක පහ කරන්නේ නැත්තම්, ඒ කියන්නේ ග්‍රන්ථිය පහ කරන්නේ නැතුව ඉන්නවා නම් ඒක නිසා කාම ආශ්‍රය කියන එක ඇති වෙනවා. ඒ වගේම ව්‍යාපාද කාය ග්‍රන්ථය කියන එක පහ කරන්නේ නැති වුණාම භව ආශ්‍රය කියන එක ඇති වෙනවා. පරමාස කාය ග්‍රන්ථයන් අනු පහ කරන්නේ නැත්තම් දෘෂ්ටි ආශ්‍රය කියන එක ඇති වෙනවා. ඊළඟට මේ ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථය පහ කරන්නේ නැත්තම් අපිට අවිද්‍යා ආශ්‍රය කියන එක ඇති වෙනවා. දැන් ඊළඟට මේ ආශ්‍රවය නැති වෙන්න හේතුව තමයි අපි මේ අනුසය ධර්මය කියන එක පහ කරන්නේ නැතිකම. අනුසය අර අනුසය අපි තුල පවතින නිසා අපේ මනස මේව අල්ලගෙන ඉන්නවා. මේක සඳහා මේ නාම රූපයන් දැන් සාමාන්‍ය විඥානී පවතින අවස්ථාවන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ආරම්මණයන් හේතු කොටගෙන විඥානී පවතිනවා. එහෙම නැත්නම් ආහාර හේතු කොටගෙන විඥානේ පවතිනවා. ඒ කියන්නේ කබලිකාර ආහාරයේ අල්ලගෙන ඉන්නවා. ඒක තමයි ඔය විඥාන ස්ථිතිය කියලා අපි ගන්නෙ. ඒක එකක්. අනිත් එක මේ ආරම්මන අරමුණු කියන ඒවා අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ අපි ඔය ක්ලේ අවිජ්ජාවන් ඒ වගේ දේවල් තියෙනවා නම්, ඒ කියන්නේ දැන් රාගය වගේ දේවල් ඒක අල්ලගෙන විඥානී පැවතීමක් තියෙනවා. එතෙන්දි වෙන්නේ විඥානේ එතන පවතිනකොට නාම රූප ධර්මයන් ඒ නිසා වැඩිවීමක් තියෙනවා. ඔය ආහාරය අල්ලගෙන ඉන්නවනම් හුඟක් වෙලාවට වෙන්නේ ඒක නිසා අපි මේ භවය කරා ගමන් කරනවා. ඉතින් මේක ටිකක් ගැඹුරුයි. මෙතන මේ ඒ කොටස අපි බලනවා නම් ඉතින් කොහොම හරි අනුසය කියන එක තියෙනවා කියන එක කල්පනා කරන්න. ඒ අනුසය නිසා තමයි මේ ආශ්‍රය කියන එක අපිට ඇති වෙන්නේ. එතකොට දැන් මෙහිම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආශ්‍රවයේ මේ නොදන්නා වූ පුද්ගලයෙකුට මේක පහ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දන්න පුද්ගලයෙකුට විතරයි මේක පහ කරන්න පුළුවන් කමක් තියෙන්නේ. මහණනි කුමක් දන්නහොට කුමක් දක්නහොට ආශ්‍රවය ෂය වෙනවද කියලා තථාගතයන් වහන්සේ අහනවා. මේ රූපේ හට ගැනීම මේ ආකාරයි, රූපේ මේ ආකාරයි, රූපේ නිරෝධය මේ ආකාරයි. ඒ කියන්නේ රූප සමුදය, රූපය අස්තංගමයි. එයාගේ වේදනාවයි සමුදය අස්තංගමයි. සඤ්ඤා සංස්කාර විඥානියන් සමුදේ අස්තංගමයි. මේක දන්න පුද්ගලයාට විතරයි මේක නැති කරන්න පුළුවන් වෙන්නේ. ඇති වෙන බව දන්නවා නම් මේ විදිහට ඒ පුද්ගලයා නැති වෙන ක්‍රමයක් තියෙනවයි කියලා දන්නවා නම් ඒ පුද්ගලයාට පුළුවන් ඒක නැති කරගන්න. නැතිනම් මේක නැති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ආශ්‍රය නැති කිරීම කියන එක සිද්ධ වෙන්නේ මේ යම්කිසි ඥානයක් හේතු කොටගෙන. ඒ ඥානයක් තියෙනවා නම් තමයි ඒක නැති කරගන්න පුළුවන්. ඒ ඥානයට ප්‍රත්‍යක් තියෙනවා. නිකම්ම මේක සිද්ධ වෙන්නේ නැහැ. කොහොමද මේ ආශ්‍රය නැති කරන් නැති කරන ඥානයට ප්‍රත්‍යක් තියෙනවා කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එදින්දි පෙන්නනවා ඒ ප්‍රත්‍ය ඇවිල්ලා විමුක්තිය අනුව තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. විමුක්තියෙන් අනුව තමයි මුක්තිය නිසා තමයි අපිට මේ ආශ්‍රවයන් නැති කරගන්න පුළුවන්. නැත්නම් අපිට ආශ්‍රවයන් නැති කරගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ අර මේ ඩයග්‍රෑම් එක පොඩ්ඩක් මෙලින්දි බැලුවොත් මේ ඩයග්‍රෑම් එකේ ඔයදී මාක් කරලා තියෙනවා පහළ ඔය රවුමට බෝල බෝල වගේ ගිහිලා තින්නේ මේ මම මේ ඩයග්‍රෑම් එකේ උඩ කොටස ගැන නෙමෙයි සාකච්ඡා කරන්නේ. මම දන්නේ නැහැ හැමෝටම ඩයග්‍රෑම් එක හම්බ වෙලා තියෙනවද කියලා. මම ඔය ස්කයිප් එකේ පහළ එවලා තියෙනවා ඒ චක්ක කියන ඩයග්‍රෑම් එක. ඒකේ පේනවා ඔය පහළ තියෙනවා මේ වම් අත පැත්තේ පහළම ලිබරේෂන් කියලා විමුක්ති කියලා ලියලා තියෙනවා. ඒ දෙයත් එක්කම මාක් කරලා තියෙනවා මේ අකුසල ධම්ම විවේක ලක්ෂණා කියලා. ඔය විමුක්තිය තියෙන්නේ අකුසල ධර්මයන්ගෙන් වෙන්වීම කියන ලක්ෂණය. ඒක හරි වැදගත් දෙයක්. විමුක්තිය විමුක්තිය කිව්වට මේක ගැන ගාක් අවබෝධයක් නැහැ. විමුක්තිය කියන එක අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමේ ලක්ෂණය තමයි විමුක්තිය තියෙන්නේ. මොනවද අපේ තියෙන අකුසල ධර්මය? මොනවද අපි කරන අකුසල කර්මයන්? අපි ගත්තොත් අපේ කාය සංස්කාරයන් තියෙනවා, වචී සංස්කාර තියෙනවා, මනෝ සංස්කාර තියෙනවා. මේ කාය සංස්කාරයන් අපි දන්නෝනේ පානාතිපාත, අදින්නාදාන, කාමේසු මිච්ඡාචාර ඕවගේ දේවල් තමයි අපි කරන්නේ. කායින් කරන දේවල්, අකුසල් වෙන දේවල්. ඒ වගේම අපි වචනේ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප කියන ඒවා අපි කරනවා. එතකොට ඒව වචනයෙන් කරන අපේ අකුසල. ඊළඟට අපි මනසෙන් අපේ තියෙනවා මේ අවිජ්ජා කියලා එකක්. අපි covetousness කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ අපි මොකක් හරි දෙයක් දැකලා මේක මගේ වේවා කියලා හිතන ගතියක් තියෙනවා. මොකක් හරි දෙයක් දැක්කම මේක මට තියෙනවා නම් හොඳයි යන්නේ වගේ ගතියක් එනවා මමංකාරයක් එක්ක. ඒ වගේම පුද්ගලයෙක්ව දැකලා මොහු නැසේවා මැරේවා කියලා කල්පනා කිරීම තියෙන්න පුළුවන් ව්‍යාපාදයේ සහිතව. ඒ වගේම අපි තියෙනවා මිච්ඡා දෘෂ්ටිය කියන එක. මේ මිච්ඡා දෘෂ්ටියදී ඉතින් අපි දන්නවා මේ එක එක දේවල් මමංකාරයේ සහිතවන් තමන් පවත්වලා ඒකෙන්ම මේ මිච්ඡාදිට්ඨිය හැදිලා ඉතින් මේ පුද්ගලයා මේ අන්තිමට ඒකේ අන්තිම යහකේ රෝලට යනවා. යහකේ රෝලට වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අන්තිමට මේ අම්මා නැත පියා මම නැත පියා නැත කියන තත්ත්වයට මේ ලෝකයේ මේ බ්‍රාහ්මණයන් නැත මේ දන්නාය නැත මේ ලෝකයෙන් පිට එකක් නැත ආදී වශයෙන් මේ තත්ත්වයට යහකේ රෝලටම ගමන් කරන ගතියක් තියෙනවා. කුසල ධර්මයන් විපාකයක් නැත. මෙන්න මේ අකුසල ධර්මයන්ගෙන් වෙන්වීම තමයි විමුක්තිය කියලා කියන්නේ. මේක හරි වැදගත් දෙයක්. මේ අකුසල ධර්මයන් කියන එක මේවයි කියලා දන්නවනම් මේ දස අකුසල් මේ දස අකුසල් වලින් වෙන්වීමයි විමුක්තිය කියලා දන්නවනම් මේක හරි පහසුයි කෙනෙකුට තේරුම් ගන්න. අපි මේ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච මේවා කරන තාක්කල් අපිට විමුක්තියක් නැහැ. හරියට අර අපේ රෝද ටික අපි කරකවනවා වගේ තමයි අපි අර වාහනයක් ගැන මුල දවස් කීපයකට මුලින්ම අපි බලුවා ඕක. ඒකේ තියෙනවා මේ ওই පිටිපස්සේ රෝද හතරක් කැරගෙනවයි කියන එක. ওই රෝද කරකවනකම් මේ කාර් එක යනවා. අපිට ඒක ගැළවීමක් නැහැ, ඒක විවේකයක් නැහැ. මේක කරන්නේ නැත්තම් තමන්ගේ මනස හරිය සැහැල්ලුවටපත් වෙනවා. ඒකේ ලොකු විවේකයක් තියෙනවා. කාටවත් බනින්නේ නැහැ. මුසාවක් කරන්නේ නැහැ. පරස වචනයක් කරන්නේ. හරියම සැනසීමක් තියෙනවා. බැං උගද්දෙනෙක් වෙලා තියෙන්නේ මේක තමන් කරනවා කියලා නොදන්නා බව. ඕක එකක්. ඒ වගේම හිතන්න බලන්න මේ මගේ මනසෙන් කොයි වෙලාවකවත් අවිජ්ජාගතියක් ඇති වෙන්නේ නැත්තම් මං ඕක නිසාම මට ওই මක්කය කිනියම ඇති වෙන්නේ නැහැ. පලාසය කිනියම ඇති වෙන්නේ නැහැ. මොකද අවිජ්ජාවෙන් තමයි මක්කේ පලාසය කිනියම ඇති වෙන්නේ. ඒකට මට චිත්තයන්ගේ ඒ විවේකයේ එතන පවතිනවා. ඒක නිසා මට ව්‍යාපාදේ අපි දන්නවා. ඉතින් අවිජ්ජාව තමයි හේතු වෙන්නේ ওই ව්‍යාපාදේ ඇති වෙන්න. මම මොකටවත් ඇලෙන්නේ නැත්තම් ඕක වෙනස් වුණාය කවුරුවත් ගත්තාය. එහෙම ආදී වශයෙන් මට බොහෝ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මම අල්ලගෙන ඉන්නවා නම් තමයි ඒක එහාට මෙහාට වෙනකොට මට තරහ යන්නේ. ව්‍යාපාදේ ඇති වෙන්නේ. එතකොට දැන් අපිට පේනවා මේ අකුසල ධර්මයන්ගෙන් වෙන් වුණාම ලොකු දෙයක් තියෙනවා. ඒක තමයි විමුක්තිය කියලා කියන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විමුක්තියටත් ප්‍රත්‍යක් තියෙනවා. ප්‍රත්‍යක් රහිතයයි නොකියන්නේ. විමුක්තියට ප්‍රත්‍ය කුමක්ද? මේක තමයි විරාගය කියන එක. විරාගයේ තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මේක ඩිස්පැෂන් කියලා. ඒ විරාගයේ තියෙන ලක්ෂණය තමයි මේ අසංක්ලේශ ලක්ෂණා කියලා කියනවා. ඒ කියන්නේ ක්ලේශයන් නැති ලක්ෂණ. දැන් අර ඉස්සෙල්ලා මුලින් අපි කතා කරා විමුක්තිය ගැන කියනකොට මේ විමුක්තියේ තියෙනවා මේ අකුසල ධර්මයන්ගේ වෙන්වීම කියලා. අකුසල ධර්මයන්ගේ වෙන්වීම ඇති වෙන්න පුළුවන් වෙන්නේ මට මේ අකුසල ධර්මයන් මට හැදෙනවා මන් ළඟ මේවා පවතිනවා කියලා දැනගෙන ඒව පහ කිරීමෙන්. තමන්ගේ මනසෙන් මට මුසාවාද පරුසාවාච එපා කියලා මගේ මනසෙන් මම පහ කරනවා නම් තමයි මට ওই විමුක්තියට යන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් විවේකයක් ලබන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක සඳහා මගේ විරාගයේ තියෙන එක තියෙන්නට ඕනේ. මොකද මගේ කැමැත්තක් තියෙන්න ඕනේ. මගේ සිතේ මේ වගේ දේවල් පවතිනවා. මට මේක වෙනවා. මට ඊර්ෂ්‍යාව, මච්චරිය වගේ දේවල් මල් ළඟ තියෙනවා. මම මේවෙන් අයින් වෙන්න ඕනේ කියලා කල්පනා කරලා ඒ එහෙම කිරීමෙන් තමයි මේ ක්ලේශයන්ගෙන් අයින් වීම ගතිය කියන එක තියෙන්නේ. හැබැයි ඉතින් මෙයා හොඳට දැකලා තිනවා දුක්ඛය කියන එක මේ විදිහට. දුක්ඛය දැකලා දුක් විඳිනවා විඳිනවා මං කොයි සංස්කාරය කරත්. කාය සංස්කාර වේවා මේක දුකයි. ඒ කියන්නේ මගේ ඉපදීමක් තියෙනවා නම් මේක දුකයි. හුස්ම ගැනීම පිටගිරීමෙන් කාය සංස්කාරයට වැටෙනවා. මේ ඔක්කොම දුකයි කියලා මං තේරුම් ගන්නවා. මං ඉපදෙනවා නම් ඔය ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොම ඉතින් මේ සමේ හතරම මේ කාය සංස්කාරයෙන් වෙච්ච දේවල්. එතකොට දැන් මේවෙන් අපි අයින් වෙනවා නම් මේ ක්ලේශයන් මම මේව දැනගෙන අයින් වෙන්න බලනවා නම් අන්න ඒකෙන් තමයි විමුක්තිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විරාගයටත් ප්‍රත්‍යක් තියෙනවා. ඒ විරාගයට තියෙන ප්‍රත්‍ය තමයි ওই නිබ්බිදාව කියන එක. නිබ්බිදාවෙන් තමයි මේ තමන්ට මේකෙන් අයින් වෙන්න පුළුවන් වෙන්නේ. නිබ්බිදාවේ තියෙන ලක්ෂණය තමයි මේ ආලේ නොකිරීම කියන එක. දැන් අපි සාමාන්‍යයෙන් මේ රූපයන්, ශබ්දයන්, ආහාර ඒ වගේ දේවල් වලට අපි හරියට ඇලුම් කරනවනේ. ඒ ආලේ කියන එක අතහරිනවා. මේක දුක්ඛය දැකලා මට ආයි මෞගසකට යන්න ඕනේ නැහැ කියලා කල්පනා කරනවා. මේ විදිහට මේ ආලේ අයින් කිරීමෙන් තමයි අර ක්ලේශයන්ගෙන් අයින් වෙන්න පුළුවන් කියලා නැත්නම් අපිට ක්ලේශයන් හැදෙනවා හැදෙනවාම තමයි. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආලේ නොකිරීම කියන ලක්ෂණයේ තියෙන නිබ්බිදාවත් මේක නිකන් නෙමෙයි මේකටත් ප්‍රත්‍යක් තියෙනවා. මේ ප්‍රත්‍ය කිව්වම හැම දෙනාටම සාධාරණයි. හේතුව කියන එක හැමෝටම සාධාරණ වෙන්නේ නැහැ. හැම අවස්ථාවකටම ප්‍රත්‍ය කියන එක හැම එකටම සාධාරණ දෙයක්. එතකොට මේකට හේතු වෙන දේ තමයි මේ යථාභූත ඥාන දර්ශනය කියන එක. යථාභූත ඥාන දර්ශනයේ තියෙනවා ඒ කියන්නේ අපි මේ දේවල් හරියටම නිවැරදිව ඒ තියෙන විදිහටම ඒක අපි දැනගන්නවා. මේක දැන ගැනීමෙන් අපේ මේ මනස හරියට මම දන්නවා මේක දුකයි කියලා. ආයි මට මේකේ සැකයක් නැහැ. මම එක වෙලාවකට දුකයි, තව වෙලාවකට මේක සැපයි කියනවනම් මට ඒකේ මගේ මේ ජජ්මන්ට් එක හරිනෑ එහෙම ගත්තාම. එතකොට මම හරියටම කියනවනම් මේක හැමදාම දුකයි. මම කොතන ඉපදුනත් දුකයි. ආදි වශයෙන් මට දැනෙනවනම් අන්නේ ඒ දැකීම තමයි මේ යථාභූත ඥාන දර්ශනය. අන්නේ ඒක නිසා තමයි මට මේ ආලේ අතරින්න පුළුවන්කමක් ඇති වෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේකටත් ප්‍රත්‍යක් තියෙනවා. මේකට ප්‍රත්‍ය තමයි සමාධිය. සමාධියේ නිසා අපි මේ මනස එහාට මෙහාට විසිරෙන්නේ නැහැ. අපි යන්නේ එක එක මේ දේවල් වලට අපේ මනස විසිරෙන්නේ නැතුව පවත්වන්න පුළුවන්කමක් තියෙනවා. මේ සමාධිය හේතු කොටගෙන තමයි අපිට මේක යථාභූත ඥානිය ඇති වෙන්න පුළුවන් වෙන්නේ. මතක ඇතින සමාධි භාවනා සූත්‍රයේ සමාධිය ඉඳගෙන බැලුවහම තමයි අපිට මේක ඇති වෙන හැටි නැති වෙන හැටි දකින්නේ. ඇති වෙන හැටි නැති වෙන හැටි දකින්න නම් තමයි එහෙමනම් මේකට ආලය කියන එක අතහරින්න පුළුවන් වෙන්නේ. ක්ලේශයන් අයින් කරගන්න පුළුවන් වෙන්නේ. අකුසල ධර්මයන්ගේ වෙන්වීම ඇති කරගන්න පුළුවන් වෙන්න නම් අපි මේක සමාධිය ඉඳගෙන මේක දකින්නට ඕනේ. ඉතින් මේ සමාධියටත් ඒ ප්‍රත්‍යක් තියෙනවා. ඒ සමාධියට තියෙන ප්‍රත්‍ය තමයි ඒක ඇති වෙන්නේ මේ සුඛය නිසා. සුඛය නැත්තම් සමාධියක් නැහැ. දැන් පොඩි ළමයෙකුට ටෑග ගා ඉන්නකොට මොකක් හරි සෙල්ලම් බඩුවක් හරි දුන්නාම එයා ඒකත් එක්ක සතුට වෙලා ඒකත් එක්ක ඉන්නවා. එහෙම නැත්තම් ඉතින් අර අඬනවා, කෑ ගහනවා, ඉදී කරනවා. අනිත් වගේ තමයි මේ සාමාන්‍ය මේ අකුසල ධර්මයන් සහිත පුද්ගලයා යම් කිසි ආකාරයකට ඒක සුඛයක් ලැබුණොත් අර එයාගේ දුක්ඛය අඩු වෙලා නිසා මේ බුද්ධයා වුණේ දැන් සුඛේ ඉන්නවා. ඒක අපිට පේනව නේද? අපි නිතරම දුකේ ඉන්නේ. මේ දුකේ තියෙන නිසා තමයි අපිට මේ හිත එකඟ කරගන්නත් බැරි වෙලා තියෙන්නේ. හැමදාම මොනවා හරි දුක්ඛය පාත් වෙනවනේ අපිට. එතකොට මේව නැතිනම් මේව తాවකාලිකව යටපත් කරගන්න පුළුවන් කමක් ඇතුවුනොත් අන්න එතෙන්දී අපි කියනවා ඒක සුඛයි කියලා. එතකොට දුක්ඛේ අනිත් පැත්ත තමයි මේ සුඛේ වෙලා තියෙන්නේ. එතකොට මේ සුඛේ කියන එක ඇති වෙනවා නම් ඒ සුඛයේ තියෙනවා මේ අව්‍යාපාද ලක්ෂණයක්. මට තරහාවක් නැහැ ගතියක් තියෙනවා. එතකොට ඒක තමයි හේතු වෙන සමාධිය ඇති වෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සුඛයටත් ප්‍රත්‍යක් තියෙනවා. ඒකට ප්‍රත්‍ය තමයි පස්සද්ධිය කියන එක. පස්සද්ධිය කියන එක මේ ඔය මේ රත්තරම් බඩු කෙනෙක් හදන මිනිස්සෙක් එහෙම ගත්තහම මේක හොඳට මේ මිනිස්සයා මේ ඒ රත්තරම් බඩු හොඳ රත් කරනවා. දින්දර දාලා මේක රත්තරන් ඔය මේ අල්ලලා රත් කරනවා. මේක රත් කළා මේක ගත්තයින් පස්සේ මේ රත්තරන් හොඳට මේ උනුනාට පස්සේ මෙයාට පුළුවන්කම තියෙනවා මේ මුරුදු ගතිය ඇති වුනහම එයාට ඕන බඩුවක් මේකෙන් හදන්න පුළුවන්. මේක හැදුවට පස්සේ මේ මිනිස්සයා මේක ආපහුරත් කරන්න යන්නේ නැහැ. අර මුලින් මුරුදු කරගන්න තමයි ඒක කරේ. කියන්නේ ඕනම කාර්යයක් කරන්න පුළුවන්. පස්සද්දී කියන ලක්ෂණي තියෙනවා කම්මනීය ලක්ෂණي කියලා. ඕකේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් නම් සර්විසබල් කියන එක තියෙනවා. මම දන්නේ සිංහල වචනේ තේරෙයිද කියලා. කර්මන්නේ ලක්ෂණي කියලා කියනවා. කර්මක්ෂම ලක්ෂණي කියලා තියෙනවා. ඔය රත්තරන් කාර්යයේ කතාවෙන් තමයි ඔබ හොඳට පැහැදිලි වෙන්නේ. රත් කරාට පස්සේ ඒක නමලා යහට කරලා මෙහාට කරලා යට ඕන විදිහට හදන්න පුළුවන් කමක් තියෙනවා. ඕනම බඩුවක් හදන්න. අන්න ඒ වගේ මේ පස්සද්ධිය තියෙන අන්න එහෙම ලක්ෂණ. මේ පස්සද්ධිය නිසා තමයි අපිට සුඛය කියන එක ඇති වෙන්නේ. ඊළඟට තවතෙන් වහන්සේ දේශනා කරනවා මේ පස්සද්ධියටත් ප්‍රත්‍යක් තියෙනවා. ප්‍රත්‍යක් නැතුව මේක ඇති වෙන්නේ නැහැ. ඒ ප්‍රත්‍ය තමයි ප්‍රීතිය. ප්‍රීතිය තියෙනවා නම් අපිට පස්සද්ධිය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ ප්‍රීතියදී අපි දන්නවා මේ සතුටු සිත් ඇති බවක් අපිට තියෙනවා. ඒ සතුටු සිත් ඇති බව තමයි තියෙන්නේ ප්‍රීතියේ. මේ අපේ ශරීරයේ මේ ශරීර කොහේ හරි ඔළුවෙන් තමයි ගාක් වෙලාවට පටන් ගන්න මේ භාවනා කරනකොට ඒ හරියට මේ ප්‍රීතිය කලාගෙන ගමන් කරනවා නේද හැම තැනම මුළු ශරීරයම තෙමන්න පුළුවන් ඒ කියන්නේ. ඒ ප්‍රීතිය තමයි අර පස්සද්ධියට හේතු වෙන්නේ. එහෙනම් මේ ප්‍රීතිය කියන එක ඇති වෙන්න මේ ප්‍රමුජ්ජන්ති කියන එක ග්ලෑඩ්නස් කියලා කියනවා ඉංග්‍රීසියෙන් භාෂාවෙන්. ඒ ප්‍රමෝදය කියන එක ඒ කියන්නේ මේ මේක ලොකු ප්‍රීතියක් අපිට තියෙනවා. අධික ප්‍රමෝදයක් වගේ ලක්ෂණයක් තියෙනවා මේ ප්‍රමෝදේ. ඒක තමයි මේ ප්‍රීතියට පදට්ටාණිය වෙන්නේ. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රීතිය ඇති වෙන්න නම් මේ ප්‍රමෝදය කියන එක ඇති වෙන්න නම් මේ ශ්‍රද්ධාව කියන එක තියෙන්නට ඕනේ කියන එක. ශ්‍රද්ධාව නැත්තම් මේ ප්‍රීතිය ඇති වෙන්නේ නැහැ. දැන් මෙතෙන්දී ඔය ඩයග්‍රෑම් එක ඔයගොල්ලෝ අරගෙන තියෙනවා නම් ඔයගලන්ට පෙනීවි ඔය ඒ නන් රිමෝස් කියලා තියෙනවා අවිපටිසාර කියලා තියෙනවා. ඒ අවිපටිසාරය කියන එක තමයි ඒ කියන්නේ මේ මකු නැති බව කියන එක පළක් වෙලාවට සඳහන් වෙනවා. මක්කේ කියන එක නැති බව කියන එක. ඒ හේතුව තමයි අපිට ඔය ශ්‍රද්ධාව පැත්තට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔය මේ මේ කියන්නේ ප්‍රමෝදයට දා යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ ශ්‍රද්ධාවයි මේ ඔය ප්‍රමෝදය අතර කෑලි ගොඩාක් තියෙනවා. ඒක තමයි ඔය ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ. ශ්‍රද්ධාව තියෙන හුඟක් උඩ ඔය නම්බර් 2 කියලා දාලා තියෙන්නේ. අන්නේ ඒ එතන තමයි ඔය ශ්‍රද්ධාව කියන එක ඇති වෙලා තියෙන්නේ. කොහොමද මේක වෙන්නේ? මේක වෙන හැටි බලන්න නම් අපි මුලින් බලමු මේ ශ්‍රද්ධාව ඇති වෙන ක්‍රමී ඔය ඩයග්‍රෑම් එක මේක හරිය වැදගත් ඩයග්‍රෑම් එක. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක ඩයග්‍රෑම් එකට කියන්නේ චක්ක කියලා. මේ චක්ක කියන ඩයග්‍රෑම් එකේ තියෙන්නේ මේ රෝධ හතරක්. චක්ක කියන්නේ රෝධ හතරක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සෙක් වේවා දෙවි කෙනෙක් වේවා ඕනම කෙනෙක් මේ ඉහළම තත්ත්වයට යනවද? ඒ කියන්නේ ඔක්කොම ඒ සැප සම්පත් ඉහළම ඒ කියන්නේ එක්සලන්ස් කියන එක හොඳටම ගමන් කිරීමක් කරනවද? ඒ හැම කෙනෙක්ම මෙන්න මේ හතර භාවිතා කරලා තමයි යන්නේ කියන එක. මේක දීගණිකායේ තියෙන්නේ මේ 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 ගාතාව හැමෝටම පුරුදු ගාතාව. ඔය පතිරි උපදේශ වාසෝච කියලා තියෙනවා. ඒ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම කියන එක. ඒ පතිරි උපදේශ වාසෝච කියන එක තමයි අපිට හේතු වෙන්නේ අපිට මේ විවේකය. ඒ කියන්නේ ඔය සමාධිය කියන එක ඇති වෙන්න. සමාධියක් ඇති වෙන්න හේතුවක් වෙනවා. දැන් හොඳට හිතලා බලන්න ඕගොල්ලෝ බොහොම ඔය බෝම්බ දාන කලබලකාරී තැනක හිටියාම මේ මනුස්සයාට මේ සමාධියක් ගන්න පුළුවන් කමක් නැත්තේ. විවේකයක් ගන්න පුළුවන් ඇති කමක් නැත්තේ. ඉතින් අර ඒක ඇති වෙන්න නම් තමන් මේ හොඳ ප්‍රදේශයක වාසය කරන්නට ඕන. මේ හොඳ ප්‍රදේශයක වාසය කරනවා කියන එකේ අදහස් කරන්නේ මේ රහතන් වහන්සේලා මේ මාර්ගඵලලාභීන් ඉන්න ප්‍රදේශයක තමන් වාසය කරනවා කියන එක. එතකොට ඒක සඳහා තමන් මේ පෙර කුසල් තියෙන්න ඕනේ. මේ පෙර කුසල් වලින් තමයි මෙතෙන්ට එන්න පුළුවන් වෙන්නේ මේ වගේ තැනකට. එහෙම ආවට පස්සේ මේ පුද්ගලයා බලාගෙන ඉන්නවා මේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබෙනකම්. ඒක තමයි මේ සත්පුරුෂ උපනිස්සය කියලා තියෙන්නේ. ඒ සත්පුරුෂ උපනිෂයේ තියෙන දේ තමයි Tamanට මේ ආර්යයන් දකින්න පුළුවන් වෙනවා. ඒක තමයි ඔය ඇතුලෙන් ඔය කොටු හතරක ලියලා තියෙන ඔය සී නෝබල් වන්ස් කියලා. ඒ කියන්නේ මේ ආර්යයන් දකින්න පුළුවන්කම තියෙනවා කියන එක. ඉතින් මේ ආර්යයන් දකින්න මම නම් හරි වාසනාවක් කරලා තියෙනවා. මේ ආලෝකය වැඩිවීමෙන් තමයි මම නම් ඔය මේ ආරයන් දකින්න පටන් ගත්තා. ඉතින් ඇත්තම කියනවා නම් ඔය ශ්‍රී විෂ්ණු දිවිරායුත්තමයන් වහන්සේට තමයි මම හරියට පින් දෙන්නේ, ඒකට මේ ආලෝකයේ වඩන්නේ කියලා මට කියපු නිසා විශාල කාලයක් තිස්සේ ඒකින් ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි මට නම් ආරයන් දකින්න පුළුවන් වුණේ. ඒ ආරයන් දැකීමේ තමන්ට ලැබෙන්නා වූ විශාල දෙයක් තියෙනවා. එකක් තමයි තමන්ට මේ සමත භාවය කියන එක ඇති වෙනවා. අනිත් එක තමයි බුදුන් දහම් සඟුන් කරෙහි තමන්ගේ ඇති වෙනවා මේ ශ්‍රද්ධාව කියන එක. ඔන්න බලන්න ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා දැකීමෙන් ඒ අය ජීවත් වෙන විදිහ දැකලා මේ ඒ අය කියනවා ඔක දැක්කහම මේ ඔයගොල්ලන්ට හම්බ වුණාම මෙන්න මේව අයින් කරගන්න කියලා. මොනවද මේ මුසාවාද, පරුසාවාද, පිසුනාවාද මේවෙන් වෙන් වෙන්න. ප්‍රාණඝාතය, අදින්නාදානි, කාමයේ වරදව හැසිරීමෙන් අයින් වෙන්න. ඊළඟට දේශනා කරන ඔය අවිද්‍යාව කියන එක, ව්‍යාපාදය, ඒ වගේම මිච්ඡා දෘෂ්ටිය කියන එක පහ කරගන්න. ඒකට මේවා කිව්වහම මේවා අහනවා අපි. ඒ ආර්යයන් දැකලා මොකද දකින් නැතුව මේක සිද්ධ කරගන්න හරි අමාරුයි. ඒ මොකද වැරදි තීන අයම දැකලා මේව පහ නොකරපු කෙනෙකු දැකලා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ තමන්ට මේක පහ කරගන්න පුළුවන් වෙනවයි කියලා. එහෙම ඒ පහ කරපු කෙනෙක්ව දකින්න සිද්ධ වෙන්න ඕන. එතකොට මෙහෙම වුණාම මේක හේතු වෙනවා ඔය අත්ත සම්මා පණීදා කියන එකට. අත්ත සම්මා පණීද කියන එක ඇවිල්ලා තමන් සාමාන්‍යයෙන් ඔය පණීද කියලා කිව්වහම කෙනෙක් සාමාන්‍යයෙන් භික්ෂුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයා වැරදි පැත්තට ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඒක ගත්තාම මම කෙනෙක් කල්පනා කරනවා මේ මම ධානපල්ලාභී කැටිට ඉන්නවා නම් අඟවනවා නම් මේ විදිහට ඉන්නවා නම් මාව මිනිස්සු මට හරියට සලකනවා, පිරිකර දෙනවා මේ විදිහයි කියලා. ඒකට එයා මේ වැරදි විදිහට ඒක වෙන්න පුළුවන්. මේ අත්ත සමපණිතා කියලා කියන්නේ එයා මේ එහෙම නැතුව හරි විදිහට ඉන්නවා. ඒ කියන්නේ යාට නැතිදී එයා අඟවන්නේ නැහැ. එයා මේව කරන්නේ නැතුව දෙයට, ඒ කියන්නේ මේකෙන් හේතු වෙනවා මේ අරියට මගේ ගමන් කරන්න. එතකොට එයා අර රහතන් වහන්සේ දේශනා කරපු මේ මුසාවාද, පරුසාවාචේව පහ කරලා ජීවත් වෙන්න. සත්‍ය හැටියට ජීවත් වෙන්න එයා සතුටු වෙනවා. ඒ සතුටු වෙලා ඒක නිසා මේක හේතු වෙනවා එයාට කුසල් ඇති කරගන්න. ඒ කුසල් ඇති කිරීම තමයි ඔය පුබ්බේත කත පුඤ්ඤතා කියලා මෙතන ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ. ඒකට කතීතයේ අපි මේ දේවල් කරපු නිසා අපිට මේ දැන් මේ தത്വයේ ඇති වෙලා තියෙනවා. මම දැන් කරන දේෙන් මට ආපහු කුසල කර්මයන් ඇති වෙනවා අනාගතයට. මේක කරගන්න පුළුවන්. ඒක හේතු වෙනවා මට හොඳ තැන්වල ඉපදෙන්න. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා ඉන්න තැන් ප්‍රදේශයකට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේක බැලුවහම පෙනීවි ඕගොල්ලන්ට ඔය අත්ත සම්මා පණිදා කියන එකෙන් ඇති වෙනවා මම Tamanta හිරි කියන එකයි ඒ විපස්සනාවයි කියන එකයි. ඒ විපස්සනාව තමයි මේ යථාභූත ප්‍රතිවේද කිරීමේ කියන ලක්ෂණ ඒකේ තියෙනවා. يعني විමසනවා අපි. මේකෙන් අවිද්‍යාව නසනවා. අර සමතයන්ගෙන් මේ චිත්තයගේ විසිරීම කියන එක අයින් කරනවා, තණ්හාව නසනවා. එතකොට ඔය දෙවිනියට ඇඳලා තියෙන රෞමෙන් සිද්ධ වෙන දේ තමයි ඒක. තුන්වෙනියට ඇඳලා තියෙන රෞමෙන් ඔය අත්ත සම්මා පණිදා කියන එකෙන් ඔය විදිහට අවිද්‍යාව නසනවා. මේ විමසලා බලලා ඒකෙන් අලෝභ දෝස අමෝහ කියන එක අපි අයින් කරගන්නවා. මේක හරියි පුදුම ඩයග්‍රෑම් එකක්. මේක හරියි ලස්සනයි. මෙතන මේ 이르දි පාදයන් හිම වඩන කෙනෙකුට හරියි වටින ඩයග්‍රෑම් එකක්. ඔය පළවෙනි එකේ ලියලා තියෙන එකේ තියෙන්නේ මේ ඡන්ද කියන එක. ඡන්ද සමාධි. අර සමාධි කියුවානේ ඡන්ද සමාධිය තමයි එක කොටුවට යවෙන්නේ. දෙවෙනි එකේදී තියෙන චිත්ත සමාධිය. බලන්න ඡන්ද සමාධියෙන් අපි චිත්ත සමාධියට යනවා. චිත්ත සමාධියෙන් අපි විමර්ශා සමාධියට යනවා. විමර්ශා සමාධියෙන් විරිය සමාධියට යනවා. විරිය සමාධියෙන් ආපහු ඡන්ද සමාධියට යන්න පුළුවන්. හරි ලස්සනයි මේ සමාධි හතර මේ විදිහට තමන් පවත්නකොට මේ විදිහට තමන් මේක දැනගෙන කරනවා නම් මේ පුද්ගලයාට මේ ඔය ඉද්ධිපාදයන්ගේ මේ සමාධි හතර හරි ලස්සනට පවත්න්න පුළුවන්. පුදුම දෙයක් ඇති වෙනවා මනසට. මේම විතරක්මත් නෙමෙයි හැබැයි මේ සමාධි ඇති වෙන්න පුළුවන් කෙනෙකුට ඒ තමන්ගේ ගති ලක්ෂණ අනුව ඒ තමන්ට පුළුවන් ඕනනම් ඡන්ද සමාධියෙන් විමර්ශා සමාධියට යන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ওই චිත්ත සමාධි විරිය සමාධිත් අතර සම්බන්ධය කරන්නට පුළුවන්. විරිය සමාධිය නිසා චිත්ත සමාධිය ඇති කරගන්න ඒ පැත්තට යන්න පුළුවන්කමකුත් තියෙනවා. එතකොට බලන්න මෙන්න මේ දේ හේතු කොටගෙන තමයි අර ඒ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම හේතු කරගෙන තමයි ඒක ප්‍රත්‍යක් වශයෙන් වෙනවා මේ සීලය කියන එක පවත්වන්න. රහතන් වහන්සේ දැක්කා. රහතන් වහන්සේ කියනවා මේ පහ කරන්න කියලා. ඒ පහ කරන්න කිව්වහම මේක ප්‍රත්‍ය වෙලා මේ පුද්ගලයා මේ සීලය ඇති කරගන්නවා, මම ඒකේ පිහිටනවා කියලා. එතකොට ඒක ප්‍රත්‍යක් වෙනවා. එතකොට ওই තුන්වෙනි එකකින් ඕගලන්ට පේනවා ආපහු සීලයට ඇරෝ එකක් දාලා තිනවා. ඒක තමයි ඒක හේතුව කියන එක. එතකොට තමන්ගේ මේ ආරියට මගේ ගමන් කිරීම කියන එක තමන්ගේ නියම ප්‍රතිපදාවේ ගමන් කිරීම හේතු කොටගෙන ඒක හේතුවක් වෙනවා තමන්ගේ සීලය පවත් ගන්න. මම ආරියට මගේ යන මිනිස්සයා, මම අලෝභ දෝස මොහෝ ඇති කරන්න යන හදන මිනිස්සයා, මම මුසාවාද පරුසාවාච ඒව කරන්න හොඳ නෑ කියලා. ඒ කියන්නේ සම්මා සංකප්පයෙන් අපි සම්මා වාචාවට යනවා. ඒක මගේ හේතුව. දැන් මේ සීලය හේතු කොටගෙන තමයි ওই අවිපටිසාරය කියන එක ඇති වෙන්නේ. ওই නන් රිමෝස් කියලා තියෙන්නේ. තමන් ඒ මකු බව හිම අයින් කරගෙන ජීවත් වෙන්නේ. අවිපටිසාරය කියලාමයි සිංහල භාෂාවෙන් තියෙන්නේ. එතකොට තමන්ට යන්න පුළුවන් වෙනවා මේ විදිහට. එතකොට බලන්න මේ ශ්‍රද්ධාවයි මේකයි අතර මේ වගේ කොටස් තියෙනවා. නැත්තම් අපිට මේ ශ්‍රද්ධාව නිකන් ඇති වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය එක පාටම ශ්‍රද්ධාව ඇති වෙනවා කියලා හිතුවට මේ රාතන් වහන්සේලා දකින්න නැතුව, ධර්මයේ දකින්න නැතුව මේක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් ඊළඟට තථාගතයන් වහන්සේ දැන් අපිට ආපහු අපේ සූත්‍ර දේශනාවට එන්න පුළුවන්. මේ ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ දුක්ඛය නිසා. මම දුක නිසා තමයි මම අද කුසල් කරන්නේ, පින්කම් කරන්නේ. මොකද මම දුක් විඳිනවා කියලා දැකලා, මම දුප්පත් කියලා හිතලා වෙන්න පුළුවන්. මගේ අතින් මේ වැරදි වෙලා මම අපාය යනවායි කියලා හිතලා වෙන්න පුළුවන්. මේ පුද්ගලෙයි මහන්සියලා මේ දුක්ඛය දැකලා විඳින දුක්ඛය හේතු කොටගෙන තමයි මේ කෙනෙක් හොයන්න යන්නේ. මේ දුක්ඛය හැදුනහම තථාගතයන් වහන්සේ දේශනා කරන ওই නිබ්බේධික සූත්‍රයේ එහෙම ඒ පුද්ගලයා යනවලු මේ අනේ මට පදයක් දෙකක් කියන මිනිස්සෙක් ඉන්නවද මේ දුක නැති කරන්න කියලා. අන්න එහෙම තමයි හොයාගෙන යන්නේ. ඒ තරම් මේක මේ දුක්ඛය ප්‍රබලයි. ඒ දුක්ඛය ඇති වෙච්ච නිසා තමයි ඕගොල්ලෝ හැමෝම, අපි හැමෝම මේ ගමන් කරන්නේ, මේ මාර්ගයේ ගමන් කරන්න පටන් ගන්න තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා මේ පැත්තේ මේක ගලව ගන්න යන. ඉතින් මේ දුක්ඛය ඇති වෙන්නේ ජාතිය නිසා. ඉපදුනේ නැත්නම් අපි කාටවත් කිසි කෙනෙකුට දුකක් ඇත්තෙන්නේ. ඒ ඉපදීම ඇති වෙන්නේ මොකද? මේකටත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේකටත් ප්‍රත්‍යක් තියෙනවා. මේ ඉපදීම ඇති වෙන්නේ භවය නිසා. ඒකට භවය කියන එක ගත්තාම කම්ම භවය, උප්පත්ති භවය කියලා දෙකක් තියෙනවා. ඒ කම්ම භවය අපි කර්මයන් රස කරගෙන ගමන් කරනවා. ඔයගලන්ට මතක ඇති ඔය අපි කලින් සාකච්ඡාවක් කරා ඔය ඩයග්‍රෑම් එකකත් එක්ක මේ කාර් එකක් හැටියට බැලුවේ ඒ කාර් එකේ අවසාන පැත්තේ තියෙන හරිය තමයි කම්ම භවය කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ මුසාවාද, පරුසාවාච, දුසුනාවාච මේ පැත්ත තමයි කර්ම භවය. ඒ කියන්නේ චේතනාවෙන් එහා පැත්තට ගමන් කරවාම. ඒ උප්පත්ති භවය කියන එක තියෙන්නේ මුල හරියේ. එතෙන්දී තමයි අපි ওই මොකක් හරි දෙයක් දැකලා මේක මගේ වේවා කියාගෙන පැත්තට මම යන්න ගිහිල්ලා මේකට මම ඇලිලා අන්න ඒක හේතු කොටගෙන තමයි මට ඇති වෙන්නේ මේ උප්පත්ති භවය කියන එක. මේක චේතනාව හා සම්බන්ධයි. එතකොට අපි එක විදියකින් චේතනාවට එනවා. ඒ චේතනාව අරගෙන අපි එක එක දේවල් කිරීමෙන් තමයි ඒ කර්ම භවය කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි ආප කියන එක කන්න කැමති මිනිස්සෙක් ඒ ආප කාල පුරුදු වෙලා ආවරුවරි ආප කියනකොට මේක මගේ කියලා කියන්න අපි පුරුදු වෙලා තියෙනවා. මේක ඒ පැත්තට අපි යන්න අපේ වාහනේ පැත්තට හරවන්න අන්න ඒ වගේ. ඊට පස්සේ ඉතින් මේක භාවිතා කරනකොට කනකොට වෙන දේවල් උඩ තමයි අපි ඔය අනිත් පැත්තට අපි එක කියනවා මේක ආපේ හරි රසයි කියනකොට ඔන්න අපි මුසාවාදයට ගිහිල්ලා. ඉතින් ඊළඟට ආපේ පොඩ්ඩක් ලුණු වැඩි නම් ඉතින් ඔන්න පරසවචනී කියලා අර මනුස්සයට හදපු මනුස්සයට බනින්නත් පුළුවන්. මේ මනුස්සයට මේක හරියට හදාගන්න බැරි නෝ ඔන්න ඔක්කොම ටික ඇති වෙනවා. ওই විදිහට තමයි මේ අපේ මනසේ ඇති වෙන්නේ. එතකොට මේ භවය තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ හේතුපත්‍ය කියලා දෙයක් තියෙනවා. තව මේ පත්‍යක් තියෙනවා. මොකද්ද මේ පත්‍ය? උපාදාන නිසා තමයි අපිට මේ භවය ඇති වෙන්නේ. මොනවද අපි උපාදාන? අපි ඔය ආහාර ප්‍රස සම්බන්ධයෙන් අපිට බොහොම ඒකට සතුට වෙලා අපිට අසුබ දේ සුබයි කියලා ඇවිල්ලා ඒ නිසා අපි කාමයන් දැඩිව ගන්නවා. ඉතින් මේක කාම උපාදානීය වෙනවා. ඒ වගේම මේ ස්පර්ශයේ හේතු කොටගෙන අපිට දුක් වෙච්ච දේ සුඛයි කියලා උපල්ලාසයක් ඇති වෙනවා. අපි අනාගත භවය දැඩිකව ගන්නවා. ඉතින් අපිට මෙතන සීලබ්බත උපාදානීය වෙනවා. මොකද දැන් කනෝකට හොඳයි, ගෙදර අයත් හොඳයි, හැමෝම හොඳයි, බොහොම සන්තෝෂෙන් ඉන්නවා ඒ වෙලාවේ. ඉතින් දැන් අල්ල ගන්නවා අනාගතයට ආයෙන හෙටක් මෙහෙමයි කියලා. ඊළඟට ඒ වගේම මේ ditthi upādānayan කැති වෙනවා. දැන් ඉතින් මේක මමංකාරයට අරගෙන තියෙන්නේ, මේක මගේ කියලා මේකින් සංස්කාරයන් කරලා. ඉතින් මේක නිසා මේ විපරීත දෘෂ්ටිය දැඩිව ගත්තාම ඉතින් ditthi upādānaya වෙනවා. ඉතින් දැන් මේ විදිහට මේ මම කියලා කෙනෙක් හදාගෙන ඉන්නේ, ඊට පස්සේ මේ මම කියලා කෙනෙක් හදාගෙන මම දැන් මේකට ඇලෙනවා. අත්ත වාදු පාදානි කියන එක ඊළඟට ඒක නිසා විඥාන ආහාර හේතු කොටගෙන සිද්ධ වෙනවා. එතකොට මේක උපාදානිය තමයි මේ අපිට භවයට හේතු වෙන්නේ. දැන් මේ උපාදානිය ඇති වෙන්නේ මොකෙන්ද? තණ්හාව නිසා. තණ්හාව අපි දන්නවා කාම තණ්හා, භව තණ්හාව, විභව තණ්හාව කියලා තුන් ආකාර වෙනවා. මේ තණ්හාව ඇති වෙන්නේ වේදනාව නිසා. වේදනාව අපිට අපි ඇහැන් රූපයක් බලනකොට ඒ ඇහි රූපය බැලුවාන් පස්සේ අපිට මේ ඇහි ඒ වේදනාව කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ ඇසේ වේදනාව, කනේ වේදනාව, මනසේ වේදනාව ආදී. මොකද මේ ස්පර්ශය නිසා ඇති වුණේ. ඇසේ ස්පර්ශයෙන් ඇති වුණා වේදනාවට. ඉතින් ඇසේ වේදනාවයි කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ වේදනාවටත් හේතු ප්‍රත්‍යක් තියෙනවා. ඒ ප්‍රත්‍ය තමයි මේ ස්පර්ශය. ස්පර්ශයක් උනේ නැත්තම් කොයි වෙලාවකවත් අපිට සිද්ධ වෙන්නේ නැහැ මේ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මොනම ආකාරයකින්ම තැහැ කරන නාසය දිව ශරීරයේ මනස ස්පර්ශයක් ඇති වෙන්නේ නැත්නම් ස්පර්ශයේදී තමයි මේ එකතු කරන්නේ අපේ ඇහැයි ඊළඟට මේ රූපයයි එකතු වෙලා ඊට පස්සේ චක්කු විඥානය ඇතුළ මේ තුනේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශයේ තියෙන ලක්ෂණය තමයි මේ එකතු කිරීම කියන ලක්ෂණය. එතකොට මේක එකතු කිරීමෙන් තමයි අපිට මේ වේදනාව ඇති වෙන්නේ. එතකොට මේ ස්පර්ශයට හේතු වෙන්නේ ආයතන. ආයතනයක් නැත්නම් කිසිම ආකාරයකින් උපදීමක් නැතු ආයතනයක් නැත්නම් අපිට එතන ස්පර්ශයක් වෙන්නේ නැහැ. එතකොට දැන් ආයතන අපි දන්නවා හය ආකාරය කියලා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. ඒතර මේකටත් ප්‍රත්‍යක් තියෙනවා. මානිනීමම ෂඩ ආයතනෙ ප්‍රත්‍ය සහිතයයි කියන්නේ. මේක ප්‍රත්‍ය කුමක්ද? මේ නාම රූප ප්‍රත්‍යෙන් තමයි මේක ඇති වෙන්නේ. නාම රූප කිව්වහම රූප කොටසට අපි දන්නවා මේ ආපෝ තේජෝ වායු පඨවි කියන කොටස් හතර. නාම කොටසට වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන කොටස් පහ ඇති වෙනවා. එතකොට නාම රූප වලින් තමයි මේ ආයතන වෙන්නේ. මේ හොඳට බලන්න මේ ආයතනයන් කියනේවා අපි මේ හරියට ස්විච් එක දානවා වගේ, ස්විච් ඔන් කරනවා වගේ. ඒ කියන්නේ අපි දැන් අපි හිතුව මේ සාකච්ඡාව කරගෙන ඉන්නකොට ඕගොල්ලන්ගේ නිවසේ ওই කාමරේ දොරක් ඇරෙනවා නම් කවුරු හරි එනවාගේ දැනෙනවා නම් ඒකත් එක්කම අපේ මනස ඒ සම්බන්ධයෙන් මේ කන ඒකට යොමු කිරීමක් කරනවා. එතකොට මේ නාම රූප අනුව තමයි මේ ආයතනයන්ගේ අපි ඒ ස්විච් එක දානවා වගේ ඒක ඔන් කිරීලා කරන්නේ. ඒ අනුව තමයි මේ ස්පර්ශය සිද්ධ වෙන්නේ. එතකොට මේ නාම රූපටත් ප්‍රත්‍යක් තියෙනවා. ඒ විඥාණය හේතු කොටගෙන තමයි මේ නාම රූපයන් ඇති වෙන්නේ. එතකොට විඥාණය ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා එතකොට අපිට හයක් තියෙනවා. එතකොට ඇහැයි රූපයයි ගැටිලා චක්කු විඥානයක් ඇති වෙනවා. කනයි සද්දයයි නිසා සෝත විඥානය. මේ විදිහට අපිට පේනවා මේ විඥාන හයක් තියෙනවා. මේ විඥානේ තමයි හේතුණේ අර නාම රූපයන් ඇති වෙන්නේ. එතකොට මේ විඥානේ ඇති වෙන්නේ මේ සංස්කාරයන් හේතු කොටගෙන. සංස්කාරයන්ගෙන් තොරව මේක ඇති වෙන්නේ නැහැ. සංස්කාරයෙන් තමයි විඥානේ ඇති වෙන්නේ. එතන මේ සංස්කාරයන් අපිට බලන්න පුළුවන්. කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා. අපි කාය සංස්කාර වලට අපිට කැටින් ගන්නවා නම් අපිට මේ හුස්ප ගැනීම පිටුලින් කියන එක කාය සංස්කාරය කියන එක ගන්න පුළුවන්. ඊළඟට වචී සංස්කාරයන් අපි තියෙනවා. ඊළඟට මනෝ සංස්කාරයන් තියෙනවා. ඊතර වචී සංස්කාර වලට විතක්ක ਵਿਚාර කියලා තියෙනවා. ඉතින් විතක්ක ਵਿਚාර වලින් ඉතින් මුසාවාද, පරුසාවාච ඒ පැත්ත හැදෙනවා කියන එක මතක තියාගන්න. ඊළඟට මේ මනෝ සංස්කාරයන් තියෙනවා. මේ අපි ගත්තාම ඔය අවිජ්ජාව එහෙම තියෙනකොට ඉතින් ඒවා හේතු කොටගෙන අපේ මනසෙන් ඉතින් ඔක්කොම අනිත් සංස්කාරයන් ඇති වෙනවා. ඉතින් ඔය මක්කේ පලාසී හිතන් ඇති වෙන්නේ අවිජ්ජාව හේතු කොටගෙන. එතකොට මේ හේතු කොටගෙන මේ සංස්කාරයන් නිසා මේ විදිහට විඥාණී ඇති වෙනවා. එතකොට මේ සංස්කාරයන් ඇති වෙන්නත් අවිජ්ජාව නිසා. අවිද්‍යාව නැත්තම් මේ අපිට සංස්කාරයක් ඇති වෙන්නේ නැහැ. එතකොට අවිද්‍යාවට හේතුුනේ අපි ඔය අපි භාවිතා කරපු දේවල් අපි අල්ලගෙන ඉඳලා ඒවෙන් හැදිච්ච විඥාණයට අපි තින් අර්ථයක් දීලා තමයි අපි ගන්නවා මේක මේ නිත්‍යයි කියලා හිතාගෙන. ඒ විදිහට තමයි මේ අවිද්‍යාව කියන එක ඇති වුනේ. ඒ ස්කන්ධයන් තමන්ගේ ආත්ම වශයෙන් ගත්තා. මේක මගේ කියලා ගැනීමෙන් තමයි අවිද්‍යාව ඇති වෙන්නේ. අවිද්‍යාවට අර විපල්ලාස 12ම ඇතුළත් වෙනවා. මේ විපල්ලාස 12ම තමයි ওই අවිද්‍යාව කියන එක කියන්නේ. ඒ කියන්නේ අපි කබලිකාර ආහාරයේ අසුබයේදී සුබයි කියලා ගත්තාම එතන අපිට සංඥා, චිත්ත, දෘෂ්ටි කියලා තුනක් ඇති වෙනවා. ස්පර්ශය වෙලා අපිට දුක වෙච්ච දේ සුඛයි කියලා විපල්ලාසයේදී සංඥා, චිත්ත, දෘෂ්ටි තුනක් තියෙනවා. ඔය විදිහට අනාත්මේ ආත්මයි කියලා මනෝ සංචේතන ආහාරයෙන් අපිට ඇති වෙනවා සංඥා, චිත්ත, දෘෂ්ටි තුනක්. විඥාන ආහාරයෙන් අනිත්‍ය, නිට්ටයයි කියලා සංඥා, චිත්ත, දෘෂ්ටි තුනක් ඇති වෙනවා. මෙන්න මේ 12ම තමයි මේ අවිද්‍යාව වෙන්නේ. අවිද්‍යාවේදී තින් අපිට යථාභූතෝ යමක් දැනගන්නේ නැහැ. අපිට මේ දැනගන්න විදිහක් නැහැ. ඒක ඇති වුණාම පෙනිට්‍රේට් කරන්න බෑ කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. අර ඇතුළට කිදා බැහැලා යන්න බෑ. මට මේක හැදුනේ මොකද කියලා මෙයාට හිතාගන්න බෑ. එතකොට ඉතින් කලින් භවයේ තිබිච්ච මෝහය තමයි මෙතෙන්දී අවිද්‍යාව හැටියට ඇති වෙන්නේ. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙසේ මේ සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍ය කොට ඇත්තා. විඥානේ සංස්කාර ප්‍රත්‍ය කොට ඇත්තා. නාම රූප විඥානේ ප්‍රත්‍ය කොට ඇත්තා. ඔය විදිහට දිගින්ටම තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඉතින් මේ අපි මේ දක්වා කතා කරපු කොටස් ටික සම්පූර්ණයෙන්ම අන්තිමට විමුක්තිය දක්වාම ගිහිල්ලා ඉතින් විමුක්තිය තමයි මේ අපිට ඥානීය කියන එක ඇති වෙන්නේ කියන එක තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඉතින් මේ හරියට පෙන්නනවා කඳු මුදුනක මේ දිය බිඳු ඇස්සාම ඒ කාලෙදී ඒ දිය පහත් බිම් අනුව පවතින්නේ. ඒ කොඩි අගුල් දියාගල් අරවම පිරීලා ඉතින් ඒ පිරිනායින් පස්සේ අනිත් ඒවා පිරෙනවා. මේ විදිහට පිරලා දිගින් දිගටම ගමන් කරනවානේ. අන්න ඒ විදිහට මේ සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍ය කොට තියෙනවායි කියලා. විඥානි සංස්කාර ප්‍රත්‍ය කොට තියෙනවා. ඉතින් මේව දිගටම තථාගතයන් වහන්සේ ගෙනහිල්ලා පෙන්නනවා මේ ඥානිය කියන එකත් ඒ විමුක්තිය ප්‍රත්‍ය කොට තමයි තියෙන්නේ කියලා. ඉතින් මේක අපි එන්නේ එන්නම අපි දන්නවා මේ එකින් එකට අපි හදාගෙන හදාගෙන තමයි මේ වැඩි අපි දිගටම ගෙනහිල්ලා තියෙන්නේ. එතකොට ඉතින් මේ සූත්‍ර දේශනාව මේ විදිහට භාවිතා කරන්නට පුළුවන්. ඉතින් මේකේ කෙනෙකුට විමුක්තිය දක්වාම ගමන් කරන්න පුළුවන් සම්පූර්ණ ධර්මයේ තථාගතයන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරලා තියෙනවා. ඉතින් බලන්න හොඳට කල්පනා කරලා බලන්න මේ ඔක්කොම හේතුව යන්න පුළුවන් වෙන්නේ මේ සීලයට. සීලයක් නැත්තම් අපිට මේ එකක්වත් ගෙනියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා සීලය හරි වැදගත්. ඒ සීලය ඇති කරගන්න තමයි ඉතින් අර අපි අර චක්‍ර හතර කරකෝලා ඒ ආර්යයන් සමග දැකලා සම්බන්ධ වෙලා ඉතින් ඒ ධර්මයන් අහලා නැවත නැවතත් පුණ පුණා මෙනෙහි කරලා තමන් හරි ප්‍රතිපත්තිය ගමන් කරාම ඉතින් මේ සම්පූර්ණ දේ සිද්ධ වෙනවා. ওই චක්‍ර හතරේ තියෙන හරිම ලස්සන දේ තමයි ওই චක්‍ර හතර කැරකෙන්නේ දකුණට විතරයි. වමට කැරකීමක් වෙන්නේ නැහැ. ওই ඩයග්‍රෑම් එක ඇඳලා තියෙන්නේ ඒ විදිහමයි වරාතන් වහන්සේ වෙන්නලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය පතිරූප දේශ වාචෝච කියන එක දකුණු පැත්තට ඔරලෝසුවේ කටුවේ යනවා වගේ කැරකෙනකොට තමයි අර අනිත් පැත්තෙන් ඒක කැරකිලා ගිහිල්ලා අපි යනවා ඔය දෙවිනි පැත්ත දෙවිනි එකට සත්පුරුෂ ආශ්‍රයට. ඒක දෙවිනි එක කැරකෙනකොට අපි යනවා ඔය අත්ත සම්මා පණීදා කියන එකට. ඒක රවුමට කැරකෙනකොට දකුණට කැරකෙනකොට ආපහු ගිහිල්ලා වැදිනවා අර මේ පුබ්බේත කත පුඤ්ඤතා කියන එක. එතකොට මේ පුබ්බේත කියන වචනය භාවිතා කරන අතීතයට සඳහා. එතකොට දැන් අද කරන දේෙන් ඒක ඊළඟ ටික මොහොතකින් ඒක පුබ්බේත කියන එක සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට මේක කරකිලා බලන්න ආපහු ඒකෙන් ආපහු යන වතුරු උපදේශ වාසෝ ශෝක ආපහු කරකිනකොට ප්‍රත්‍ය වශයෙන් ওই සීලය කියන එක ඇති වෙනවා. ඒ සීලය කරකිලා ඒ පල්ණය තිනේවත් ඔක්කොම දකුණට යන්නේ මැද්දේ තමයි ওই ප්‍රීතිය කියන එක. හරියට මේ කරකින දේවල් වල ප්‍රීතිය කියන එක මැද්දේ තියෙනවා. ඉතින් ඒකත් ඒ රවුමටම දකුණු පැත්තටම තමයි ඒ ටිකත් ගමන් කරන්නේ. අර වාහනේ අපි කතා කළා. ඒ වාහනේ දකුණටත් යනවා මමටත් යනවා හැම පැත්තටම යනවා. මේක යන්නේ දකුණට විතරයි. හොඳයි අපි දැන් ප්‍රශ්න දිනනවා නම් ප්‍රශ්න වලට යමු.
ડોક્ટર අනතුංග ඒ ડાયග්‍රෑම් එකේ 2 4 4 අර තියෙන ඇමේසිං ප්‍රොෆිටබල් අයිඩියාස් කියලා ඒ ටික පොඩ්ඩක් විස්තර කරලා දෙනවා. ඒකෙන් යන්නේ ඕල් කයින්ඩ්ස් ඔෆ් එක්සලන්ස් කියලා.
ඔව්. දැන් මේ එතන පෙන්නලා තියෙන මේ ඇතුලේ දාලා තියෙන්නේ Taman ඒ ඔය රෝදේ ඔය චක්‍රයනේ ඔය රෝදයෙන් ඇතිවෙන ලක්ෂණය තමයි මම ලියලා තියෙන කැරක්ටරිස්ටික් කියලා. ඒකේ ලක්ෂණය තමයි එතන ඒකත් එක්කම ආසන්නේ ලියලා තියෙන්නේ. ඒතකොට පළවෙනි රෝදේ ආසන්නේ ලියලා තියෙනවා ඔය ඩිපෙන්ඩන්ට් ඔන් නෝබල් වන්ස් කියලා. ඒ කියන්නේ ආර්යයන් සමග අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ රාතන් වහන්සේලා අපි මත ඩිපෙන්ඩ් වෙනවා කියලා නම් මොකද අපි දාන ටිකක් දෙන හින්දා මටත් හැබැයි ඉස්සර කාලේ එහෙම තමයි හිතුනේ. ඔය බුදුහාමුදුරන්ට එහෙම මේ මේ මිනිස්සු දන් දීලා කල්පනා කරන අනේ මං ගැන අනුකම්පාවෙන් මේක වළඳන්නේ කියලා මට හිතුනේ මේක හරි නෑ නේ මම නිදන් දෙන්නේ බුදුහාමුදුරේ මං මත මේ වෙන්නේ කියලා නෑ. මේක වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි මේක අපි වැරදීමක් බොහෝම කාලයක් ගිහිල්ලා තමයි යෝග තේරෙන්නේ. ඒ රාතන් වහන්සේලා වතන තමයි අපි ඩිපෙන්ඩ් වෙන්නේ. අපි සම්පූර්ණයෙන් ඒ අය මත යැපෙන කට්ටිය. ඒ අය මේ ධර්මය හොයාගත්තේ නැත්නම් අපි මේ සංසාර දිගින් දිගටම අපි යනවා. එතකොට රාතන් වහන්සේලාට අපි දන් දුන්නාම ඒ රාතන් වහන්සේට දන් දුන්නේ නැත්නම් රාතන් වහන්සේ බොහෝම සන්තෝෂයෙන් මේ පිරිනුවම් පානවා. එතකොට රාතන් වහන්සේට බොහෝම ඉක්මනින් හම්බ වෙනවා මේ නිවන කියන එක. අපි මේ මහන්සියල කොහොම හරි රාතන් වහන්සේව තියාගන්න මොකද රාතන් වහන්සේ මත අපි යැපෙන නිසා. එතකොට ඒ තමයි පළවෙනි ලක්ෂණය. දෙවෙනි එකේ තියෙන ලක්ෂණය තමයි සත්පුරුෂ ආශ්‍රයේ තියෙන එක තමයි මට මේ අය දකින්න හම්බ වෙනවා. මේ අය දකින්නකොට තමයි මට පේන්නේ අනේ මේ කොච්චර දෙයක්ද මේ රාතන් වහන්සේලා බොහෝම සමාධියක් සහිතව මේ විදිහට ඉන්නවා. එතකොට මේක මටත් හොඳයි කියලා පේනවා. අනේ ඊළඟට මට පේනවා මේ අයගේ ශ්‍රද්ධාව මේ අය මේ මුසාවාද පරසාවාච මේව කොහොම කරන්නේ නැහැ මේ විදිහ හොඳ ජීවිතයක් ගත කරනවායි කියලා. එතකොට මම ඒක නිසා තමයි ඔය තුන්වෙනි එකට යන්නේ. ඒ තුන්වෙනි එකේට යන්නේ අර ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියට මම යනවා. ඉතින් මේ දෙක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. තව ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඒකේ ඔය තියෙන්නේ ඔය දස අකුසල් තියෙනවනේ. දස කුසල් තියෙනවනේ. දස කුසල් වඩන්නේ කියලා රහතන් වහන්සේ කෙනෙකුට කිව්වහම මම ඒක අහනවා දෙවෙනි එකේදී. ඊළඟට මම ඒ රහතන් වහන්සේ කියන එක අහලා මම දස කුසල් වඩනවා. ඒක තමයි ඔය තුන්වෙනි එකේ තියෙන්නේ. එතකොට මම මේ හොඳ ප්‍රතිපත්තියේ මම ගමන් කරනවා. ඒක තමයි මේ රයිට් ප්‍රැක්ටිස් කියලා ලියලා තියෙන මේ ප්‍රතිපදාවේ තමයි ඉන්නවා කියන එක. ඊළඟට ඒක නිසා තමන්ට ඇති වෙන්නේ මේ කුසල් සහිත වූ මේ දේවල් තමයි ඒ තමන් පුණ්‍ය කියන දේවල් ලොකුවම ඉතින් ඇති කරගන්නවා මේක නිසා. පුණ්‍යවාදී වූ ඒ හොඳ දේවල් ලොකුවම ඇති කරගන්නවා කුසල් සහිත දේවල් ඇති කර ගැනීම තියෙනවා. ඉතින් ඒක තමයි ඔය amazing profitable ideas කියලා එතනදී තියෙන්නේ. ඒකෙන් තමයි ඔය සබ්බ සම්පatti කියන එක ඇති වෙන්නේ. ඒකේ පදට්ටානේ වෙනවා සබ්බ සම්පatti ඇති වෙන්නේ. දැන් මම දක්ෂතාවයක් ඇති වෙලා තියෙනවා නම් මම හිතන්නේ මම ඉගෙන ගත්තයි කියලා සාමාන්‍යයෙන් මම ඉගෙනගෙන තියෙනවා නම් මම ඩිග්‍රී එකක් ගත්තා නම් ඒ ඩිග්‍රී එකේදී මම යමක් ඉගෙන ගත්තාද මට ඒක භාවිතා කරන්න පුළුවන්. තව ඉස්සරහට යන්න මගේ සම්පත් ඇති කරගන්න මුදල් හොයාගන්න මේ විදිහට. ඒ වගේම තමයි මම මේ කුසල් කියනවා මම රැස් කරගෙන තියෙනවා නම් ඒ කුසල් රැස් කරගෙන තියෙන හේතුව කොටගෙන මට පුළුවන් මේ ඕනම ගයක් යන්නේ තමන්ට ඉර්ධීන් ඕන නම් ඉර්ධීන් නිවනට යන්න ඕන නම් නිවනට යන්න ඒ ඔක්කොම දේවල් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක තමයි තථාගතයන් වහන්සේ ඔය අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවේ දේශනා කළේ ඒ ඕනම දෙයක් තමන්ට පුළුවන් කියලා මේකෙන් හදන්නේ. ලෝකේ ඕනම කෙනෙක් හදලා තියනවද ඉහළම තත්ත්වයට ගිහිලා තියනවද හැමෝම ගිහිලා තියෙන මෙන්න මේ හතරෙන් කියන එක තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ සූත්‍ර දේශනාව ඉතින් ඕගලන්ට හැමෝටම මම හිතන්නේ මතක තියෙනවා. හැමෝම වාගේ දන්නවා අතිරි උපදේශ වාසෝ සාමාන්‍යයෙන් නම් දන්නේ ඔය පද තුනයි. පුබ්බේත කත පුඤ්ඤත අත්ථ සම්මා පණීදීච ඒ තමංගල මුත්තමන් කියලා. මේ මංගල සූත්‍රය එහෙම තියෙන්නේ. ඒතර නමුත් ඔය දීඝනිකායේ මේ සූත්‍ර දේශනාවේ පෙන්නනවා ඒ මේ හතරම තියෙනවා. සඳහන් කළා. ඒතකොට පෙටකෝපදේශයේ මේක පෙන්නනවා. තවත් තැන්වල තියෙනවා මම හිතන්නේ ඉතු උත්තරේද කොහෙද මට මතක නැහැ හරියටම. එතකොට ඒකේ ලක්ෂණ ටික තමයි ඒකේ ඇතුලෙන් තියලා තියෙන්නේ. අර පැත්තෙන් ලියලා තියෙන ඔය මේ තින්නංච අවෙච්ච ප්‍රසාද කියලා එහෙම දාලා තියෙන දෙකෙන් ඉඳන් යන්න ඒ පෙන්නන්නේ ඒව පදට්ටාන වෙනවා. ඒ කියන්නේ මේ තමන් අර රාතන් වහන්සේලා දැකීම ඇසුරු කිරීම ඒව හේතු වෙනවා තමන්ට මේ සමතය ඇති කරගන්න. එතකොට තමන් හොඳ ප්‍රතිපත්තිය ගමන් කිරීමෙන් විපස්සනාව කියන එක දැන් රාතන් වහන්සේ මුලින් අර දෙවෙනි එකේදී කිව්වන්නේ මේවා අයින් කරගන්න මේව පවත්තන්න එපා කියලා. එතකොට දැන් මට මේක නිසා මම හොඳ ප්‍රතිපත්තිය යනකොට මට උසාවාද පරුසාවාච වෙනවයි කියලා මම දන්නවනම් මම ඒකට ලැජ්ජ වෙනවා. අයියෝ මගේ අතින් මේවා කෙරෙනවනි කියලා මේ හිරි මේ ඒක නිසා මම ලැජ්ජාවටපත් වෙනවා. ලැජ්ජාවටපත් වෙලා මේ ඒවා මම අයින් කරගන්නවා. එතකොට ඔය අට්ටියති හරායති දිවුච්චති කියනකොට පුතන ඔය හිරි කියලා කියන එක ඉන්නේ ඔය මුසාවාද පරුසාවාච ඒ කොටස එපා කියන එකයි. අට්ටීත කියලා කිව්වම මම පීඩාවටපත් වෙන්නේ මම මේ ව්‍යාධිය එහෙම දැක්කාම මගේ ශාරීරියේ පීඩාව තියෙනවා. යන්නේ ඒ වගේ දැකලා මම පීඩාවටපත් වෙනවා. දිගුච්චි කියලා කිව්වහම මම පිළිකුල් කරනවා. අර මේ වහදෙන සංඥාවම මම පිළිකුල් කරනවා. මේ විදිහටයි ඒ කොටසත්තර භාවිතා කරන්න තියෙන්නේ. ඉතින් මේ හේතුවෙන් අපි දෙගින් දිගටම නිවන කරාම ගමන් කරනවා.
බොහොම
පිණ
අතිස් කතා කරන්නේ.
මේ මහා නිදාන සූත්‍රයේ තියෙනනේ නාම රූප පත්‍ය විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන දෙපැත්තටම වැඩ කරන පටිච්ච සමුප්පාදේ අපි මේ විදිහට නාම රූප පත්‍ය සලායතන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන අර මට ඔබ ටිකක් තෝරලා දෙනවද අර දෙපැත්තටම වැඩ කරන එක මේ මේ මහා නිදාන සූත්‍රයේ විස්තර කරලා තියෙන විදිහට
එතන මහා නිදාන සූත්‍රයේ පෙන්වන්නේ දැන් අපි මේ එතනදී තථාගතයන් වහන්සේ කෙලීම ගියානේ ස්පර්ශයට.
ඔව්.
ආයතන පැත්තකට තියලා කෙලීම ස්පර්ශයට ගියා නේද?
ඔව්.
එතෙන්දී පෙන්වන්නේ නාම රූපයෙන් මේ ස්පර්ශ වෙනවයි කියනකොට දැන් අපි තුන් පුටුවක් දකිමු. මේ පුටුවක් දකිනකොට මම පුටුවක් කියලා කියන්නේ මොකද්ද? පුටුවක් කියලා කියන්නේ මට පොඩි කාලේ අම්මා තාත්තා හරි ගුරුවරය හරි මේ ලී කෑලි හතරක් පහලට දිනකොට ඒකට ලෑල්ලක් ගහලා ඇඳක් කියලා තිනකොට ඔන්න මට හඳුන්වලා දුන්න පුටුවයි කියලා. හැබැයි දැන් මං අද පාසල් ගිහිල්ලා හරි කොහේ හරි පුටුවක් දකිනකොට අර තාත්තලා අම්මලා හඳුන්වන දී පුටුව නෙමෙයි එතන තියෙන්නේ. මෙතන තියෙන්නේ වෙනස් එකක්. හැබැයි මට පුළුවන්කම තියෙනවා මේකට නමක් දෙන්න. අර මගේ පුරුද්දෙන් මම මේකට නමක් දෙනවා පුටුවයි කියලා. ලේබල් එකක් ගන්නවා. එතකොට ඒක තමයි මේ එකපාර්ට්ම මේ නාම රූපයෙන් මේ විදිහට තමන්ට මේ ස්පර්ශයක් ඇති වෙනවා. ඉතින් මේ අදිවචන සම්පස්සේ කියලා කියනවා. මේ තමන් දැම්මා ඒ වෙලාවේදී මේ වචනයක් දැම්මා පුටුවයි කියලා. ඕක මේ වෙන ලෝකයක මිනිස්සෙක් ආවා නම් මේ මිනිස්සයා පුටුවයි කියලා නෙමෙයි වෙන වචනයකින් හඳුන්වලා දුන්නා නම් ඉතින් දැන් සුද්ධු කියන්නේ චයා කියලා. අන්න ඒ වගේ මේ වෙන දෙයක් තමයි එයා දාන්නේ. එතකොට මේ අපිට පුරුදු කරලා තියෙන දේ අනුව අපේ නාමකායේ තියෙන දේවල් අනුව අපි මේක අපි අරගෙන ඇවිල්ලා අපි අර වස්තුවට දුන්නා. ওই විදිහටම තමයි මේ කකුල් දෙකක් තියෙනකොට අත් දෙකක් තියෙනකොට එහාට මෙහාට වෙනස් වෙලා තියෙනකොට අපි එකින් එක නමක් දෙනවා. පුරුෂයා කියලා දෙනවා, ස්ත්‍රිය කියලා දෙනවා, ළමයා කියලා දෙනවා. ඉතින් ඒ සයිස් එක අනුව අපි මේකක් තියෙනවා. එතකොට මේ විදිහට තමයි අපි මේ ස්පර්ශය අපි අදිවචන සම්පස්සයක් ඇති කරලා ඊළඟෙම අපිට ওই පටික සම්පස්සයකුත් එතන තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඒ අපි අස්කන්නාසාදී ඉන්ද්‍රියන් පහ තියෙනවා. ඉතින් ඒකෙන් අපි ඇති කිරීමක් තියෙනවා. ඒක මේ පුටුවද මේසේද ආදි වශයෙන් එකත් එක්ක ගිහිල්ලා අපේ ඇහි ගැටුමක් තියෙනවා මේක හඳුනා ගැනීමත් එක්ක. එතකොට මේ විදිහට අපිට පේනවා මේ අර ආයතනයන් මේ ස්විච් කරනවා කියන එකත් මොතෙන්දී පැහැදිලි කිරීමක් තියෙනවා බැලුවාම. මොකද ඒ තමන් අරගෙන ඇවිල්ලා තමන් ඒක දාලා ඒ කොයි ආයතනෙද ස්විච් එක දාගත්තේ කියන එකත් එතන තියෙනවා. දැන් පුටුවයි කියලා බලනකොට මම කණින් බලලා නෙමෙයි ඕක කරන්නේ, මම ඇහින් බලලා ඕක කරන්නේ. එතකොට ඇහැ කියන ඉන්ද්‍රිය භාවිතා කරලා ඒ කෙලීම ස්පර්ශයට තමයි ඒක යන්නේ. ඒක තමයි නාම රූපයෙන් එතන ස්පර්ශය ඇති වෙනවා කියන එක. ඉතින් අනිත් පැත්තට මේ විඥානයේ කියන එක මේ අපි ওই මෞකුසකට එහෙම බැහැගත්තාම ඒ බැසගෙන එතන අපි ඉන්නට ඕනේ. ඒ කියන්නේ අපි විඥානය පවත්වන්නට ඕනේ. විඥානයේ පැවැත්මෙන් අපි එතන ඒ තථාගතයන් වහන්සේ අහනවනේ මේ සූත්‍ර දේශනාවේ කොයිම වෙලාවකවත් මේ විඥානි මෞකුසකට බැහැලා මෞකුසෙන් පිට වුණා නම් ඒ එතන මේ ජීවිතයක් හට ගන්නවද කියලා. එතකොට නොහේතම් බන්ති කියලා අනාදාමලු ප්‍රකාශ කරන්නේ. ඒතර විඥානයේ පවතිනට ඕනේ. ඒතර විඥානයේ ස්ථිතිය කියන එක හරියට බලපානවා. ඒ විඥානයේ එතන පවත්ීමෙන් තමයි මේ නාම රූපයන් කියන එක අපි වඩා ගන්න. ඒතර නාම රූපයන් වලින් තමයි අපි විඥානය හැදෙන්නේ. ඒතර මේ දෙක දෙපැත්තට ගමන් කරනවා. මගේ ඇති වෙන චේතනා සංස්කාර චේතනාවල අනුව තමයි මම මේ සංස්කාරයන් හදන්නේ. ඒ සංස්කාරයෙන් මම විඥානය හදනවා. විඥානයේ මම ආපහු නාම රූපය හදනවා. මේක දෙපැත්තට
යනවා. බොම් පිං
දැන් තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર ඇන්ටින්ග්
ඔව් එහෙනම්
අර මේ ආලෝකේ වැඩි 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 ඔබතුමා ආලෝකයේ වැඩිම ගැන කිව්වේ පොඩ්ඩක් තාරියක් යන ආලෝකයේ වැඩනවා කියන්නේ.
ආලෝකයේ වැඩනවා කියලා කියන්නේ ආලෝකය තමයි මෙනෙහි කරනවා. ආලෝකයේ කියන එක දැන් හුඟ දෙනකොට සමහර අයට මේ භාවනා කරනකොට සමාධිය හේතුකට වෙන ආලෝකයේ ඇති වෙනීමක් තියෙනවා. ඒ වගේම කෙනෙකුට පුළුවන් මේ ආලෝකය කියන එක මෙනෙහි කරන්න. දැන් අපි හිතමු ඉර එළිය තියෙනවානේ දවල් කාලේ. රැට හඳ එළිය තියෙනවා. එතකොට ඉර එළිය තියෙනකොට තමන් මේ ඉර එළිය කියන එක මෙනෙහි කරනවා. ආලෝකය තමන්ගේ මනසෙන් මෙනෙහි කරනවා. එතකොට හොඳට මතක තියාගන්න මේ රූප නෙමෙයි. ආලෝකයේ වැදීමෙන් අපිට රූපයන් ඇති වෙනවා. ඒ රූපේ නෙමෙයි. අන්ධකාරයයි ආලෝකයයි අතර වෙනසක් තියෙනවා. අන්න ඒ විදිහට ආලෝකය කියන එක තමන් මෙනෙහි කරනවා. එතකොට මේ ආලෝකයේ දිගින් දිගට මෙනෙහි කිරීමෙන් මේකේ තියෙනවා සමාධියක් ඇති වෙනවා. ආලෝකයේ මෙනෙහි කිරීම සමාධි පහක් තියෙනවානේ. ඒකේ ආලෝකයේ මෙනෙහි කිරීම ආලෝකයේ පතුරු වීමෙන් කරන සමාධියක් තියෙනවා. ඉතින් මේක නිකම්මත් නෙමෙයි වැඩෙන්නේ. ඉතින් මෙහෙම මේක ඔය යුද්ධිපාද සංයුත්තේ පෙන්නනවා මේකේ මේ කොටස් 18ක් සහිතව මේක වඩ아가න යන්නට ඕනේ. ඉතින් මේ කොටස් වල තියෙන ඔය දෙතිස් කුණුපේසේ කිරීමේ ආලෝකය ඇති වෙලා ආලෝක සංඥාව ඇති වුණාම ආලෝක සංඥාව සහිතව තමන් මේ රූපයන් මේ කෙස්ලොම් නියදත් ඒවා මෙනෙහි කරනවා. ඒ හොඳට මෙනෙහි කරනකොට තමන්ට ඇත්තටම කියනවා නම් මේ ශරීරයේ තමන්ගේ ශරීරයේ මේ ඇට සහිතව ඇට සැකිල්ල සහිතව මස් සහිතව දිගටම තමන්ට මේ තමන්ගේ ශරීරයේම තමන්ට බලා ගන්න පුළුවන්. ඒ තරම් මේක සියුම් මේ ආලෝකයෙන් දකින්න පුළුවන්කම. ඉතින් වෙන බාහිර ලෝක හිටන් දකින්නත් පුළුවන්. මේක වඩන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඉතින් ඔය මට ඔය නැත්තම කියනවා නම් ඔය විශ්ව දෙවියන්ම කියලා දුන්නා ඔක වඩන විදිය. ඉතින් තමන්ට පුළුවන් ඕක යම්කිසි ප්‍රමාණයකට මනසට ගන්න. මම කියන්නේ නෑ මේ වගේ මොකට වඩන්නේ කියලා. තමන්ට ආලෝකයේ තියෙන කෙනෙක් නම් වැඩුවට කමක් නැහැ. කෙනෙකුට පුළුවන් අපි හඳේ ප්‍රමාණයට වාගේ අපි ආලෝකයක් ඒ කියන්නේ මනසෙන් අර හැදෙනදී මම මේක මනස ආලෝකයෙන් මේ தത്വෙට S2 වහගෙන ඉන්නේ. S2 වහගෙන මේක මේ ප්‍රමාණයටයි කියලා තමන්ගේ මනසින් පවත්තන්න හදනවා. ඒ කියන්නේ මේ ආලෝකය හඳේ ප්‍රමාණයට මම මේක ලොක් කරනවා කියලා. කියන්නේ මම මේක ඇදීමක් කරනවා හරියට නිකන් රබර් එක අදිනවා වගේ මේ ආලෝකයේ මම උතුර දකුණ නැගෙනහිර මම පැත්තට මම මේක යවන්න ගත්තොත් එහෙම මට පුළුවන්කම තියෙනවනේ මේක රවුමට ලොකු කරන්න. මෙහෙම රවුමට ලොකු කළා මගේ ප්‍රමාණයක් ගන්නවා මම හඳේ ප්‍රමාණයට ලොකු කරනවා කියලා. ඒ හඳේ ප්‍රමාණයට වාගේ ලොකු කළා ඉතින් ඊට පස්සේ කාලයක් යනවා ඉතින් මේ තමන්ට පුළුවන්කම තියෙනවා මේක එහාට මෙහාට මෙහෙවන්න. අර මුළු හඳම උතුර දකුණ වර්ගයේ ගෙනියන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක මේ විදිහට තමන්ග වඩාගෙන යනවා නම් ඉතින් ඒකෙන් තමයි ඔය දකින්න පුළුවන්. ඉතින් මට හුඟාම මට පුළුවන් වුණේ ඉතින් ඔය අකනිට බ්‍රහ්ම ලෝකේ වගේ ලෝකයන් දකින්න පුළුවන් වුණාම ඒක හේතුව ඇත්තෙම කියනවා නම් මට මුලින් අකනිට බ්‍රහ්ම ලෝකේ නෙමෙයි මට ඔය මේ තම තින්ස දිව්‍ය ලෝකේ තියෙන චෛත්‍ය දකින්න එහෙම පුළුවන් කම වුණා. ඉතින් ඈත තියෙන දේව දකින්න පුළුවන් වුණා. ඉතින් ඔහොම කාලයක් ගියාන් පස්සේ තමයි එහෙම ඈතට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ දැක්කාම ඉතින් ඒ රහතන් වහන්සේලා ඉතින් ඒව දකිනවා. ඉතින් ඒ හේතුව තමයි ඉතින් පොළොවනේ ඉතින් ඒ ආලෝකයේ හේතු වුණා මට ඉතින් මේ ලෝක දෙක එකතුවක් කරන්න තත්ත්වයට ගෙනියන්න.
ડોક્ટર අනතංග දැන් ඒ දැන් සමහරක් කියලා ටෙස්ට් එක පියාගත්තාම දැන් ওই වඩාගෙන යනකොට මේ දැන් ආලෝකය ආපුවාම දැන් නිකන් හිතේ ආලෝකයේ විතරක්ම හැඳි තියෙන එක නෙවෙයි කියන්නේ නේ හැඳි තියෙන එක නෙවෙයි නිකන් ආලෝකයේ දිහාම ආලෝකයේ මෙහෙත නිකන් පවත්වාගෙන ඉඳීම නෙවෙයි එතකොට නේද
ආලෝකයේ පවත්වාගෙන ඉඳීමෙන් ආලෝකයේ පවතින සමාධිය පවතිනවා
ඔව් ඒක නෙවෙයි නේ ඔය දැන් කියන්නේ
නෑ 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 ඒක නෙමෙයි කියන්න එපා ඒක භාවිතා කරන්න පුළුවන් කෙනෙකුට ඒ ආලෝකයේ තමන්ගේ තියෙන ආලෝකයේ ඒ ආලෝකයේ සහිතව යමක් සිතනවද ඒ සිතීමේදී ප්‍රඥාව ඇති වෙනවා ආලෝකයේ සහිතව යමක් බලනවද ඒ බැලීමෙන් තමන්ට එතන තවත් ප්‍රඥාවක් ඇති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගන්නවා නම් ආලෝකයේ සහිතව මේ දෙතිස් කුණපේ අපි බලනවා මෙනෙහි කරනවා මේ කෙස් ලොම් කියලා. ආලෝකයේ සහිතව මෙනෙහි කරනකොට ඕගොල්ලෝ ඇට සැකිල්ලක් සම්පූර්ණයෙන්ම මේ ශරීරය දැක්කොත් මොකද හිතෙන්නේ? හරි විශාල සමාධියක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ ආලෝකයේ මේ මොනවාගින් කියන්නේ තරහාවක් නැති එකක් මෙතන ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් ඇටසකිල්ල දැක්කොත් ඉතින් තරහාවක් යන්න පුළුවන් නේ මේක එහෙම නෙමෙයි මේ සමාධිය ඉඳගෙන මේ ඇටසකිල්ල දැක්කහම මෙන්න මේ වගේ නේද මේ සත්‍යයෝ කියලා තමන්ට ඒ හැඟීමක් ඇති වෙනවා අන්න ඒ වගේ තමන්ට පුළුවන්කම තියෙනවා මේක ඒ වගේම තමයි මේ ආලෝකයේ සහිතව ඔගොලු විදර්ශනාව වඩනවා නම් මෙනෙහි කරනවා නම් මේ රූපයන් තියෙනවා එතකොට මම මේවයි මේ සමුදි අස්තංගමේ මම බලනවා නම් මේ මේ සතුට සොයල ප්‍රකාශ කළා මෙහිමයි කියලා ආලෝකය Tamanට මතුවෙනවා ආලෝකින් දෝ සිතනවා ආලෝකය අපේ අපි කියන්නේ අර තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ මේ හුස්ම ගනිමින් පිට කරමින් අපි අර භාවනා කරනවානේ ආනාපාන සතිය. ඒකට ප්‍රීතිය දැනගනත් මම හුස්ම ගන්නවා පිට කරනවා නේ වගේ තමයි ආලෝකයේ සහිතවත් මම මේ කරන භාවනාව කරනවා. අන්න ඒ විදිහට පවත් ගන්නකොට ඉතින් ආලෝකය ඔබ තියෙනවා. ඉතින් මේ දවල් වගේම රාත්‍රී රාත්‍රී වගේම දවල් ඒ වගේම පෙර වගේම දැන් ඒ විදිහට දිගට දිගට ගෙනියන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මෙතෙන්
එච්චර දුරට නෑ මට මං අර ආලෝකය ආපුවා මේ ආලෝකයේ ඉන්න කැමැත්තක් තියෙනවා. ඒකට ඒක දිහා බලාගෙන ඉන්න කැමැත්තක් තියෙනවා.
ඔව්.
මෙතුවත් ડોක්ටර් අන්තුංග කියන්නේ නෑ. අර ආලෝකයේ හිත තියාගෙන ඉන්න කැමැත්ත තියෙනවා.
ඒක හරියට සැපක් තියෙනවනේ සැපක්
තියෙනවා.
ඒ සැපක් තියෙනවා කියන්නේ සමාධියක් තියෙනවා. ඒ ආලෝකය නිසා ඔක ඔය පටිසම්භිදා මග්ගයේ පෙන්නනවනේ සමාධි පහෙන් ඔය එකක් හැටියට. ඒ සමාධිගතව ඉන්න පුළුවන් එකක් තමයි ඔය ආලෝකය කියන්නේ. ආලෝකේ පතරෝමින් ඉන්නකොට ඉතින් තමන් හරි සමත වේ. දැන් අපි මුහුද වෙරළට ගිහිල්ලා ඈත බලාගෙන ඉන්නකොට අපිට සමාධියක් ඇති වෙනවා. විශාල ප්‍රදේශයක් දකින්න නම් කෙනෙකුට සමාධියක් ඇති වෙනවා. ඒක ඒක නිසා තමයි ඔය පුද්ගලිය මුහුද වෙරළට ගිහිල්ලා ඔය ඈත බලාගෙන ඉන්නේ ඒ සමාධිය ඇති වෙන නිසා. එතකොට ඒ වගේම තමයි මේ ආලෝකය නිසාත් සමාධිය තියෙනවා. ඉතින් ඒක තමයි අපිට ඕනේ. මේ සමාධිය තියාගන්න ඕනේ. ඉතින් ඒක ආලෝකයේ තියෙන කෙනාට හරියට ලස්සනට භාවිතා කරන්න පුළුවන්. ඔය අරියට මගේ එහෙම මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කිරීම හේතු කොටගෙන ඉතින් ඒ ප්‍රඥාව ලබා ගන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ ඔය දිබ්බ චක්කුවෙන් තමයි ප්‍රඥා චක්කුව ඇති කරගත්තේ. දිබ්බ චක්කෝ ආලෝකයේ විදිහට පැවැත්වීමෙන් ඇති වෙන්නේ දිබ්බ චක්කෝ කියන එක. ඈත තියෙන දේවල් බලන්න පුළුවන් වෙනවා. ආත තියෙන දේවල් බලන්න පුළුවන් ඉන්න පුළුවන් වෙලා ඊට පස්සේ ඉතින් මේ අනිත් ලෝක සත්වයන් ඔය විදිහට දකින්න පුළුවන් වෙලා ඒක නිසා ඊට පස්සේ ඉතින් ඒ ආත් එක්ක කතා වහ කිරීමෙන් ප්‍රඥාව ඇති වෙනවා. ඔය අංගුත්තරනිකායේ තියෙනවනේ ඔය චාපාලවත් දේව සූත්‍ර දේශනාව. එතකොට මේ කතා බහ කරාම එතකොට තවත් තමන්ගේ ප්‍රඥාව තවත් දිනු වෙනවා. තමන් මේ නොදන්නා දේ ඒ අයගෙන් දැනගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් මේ විදිහට තථාගතයන් වහන්සේ දිගින් දිගටම ගෙනිච්චා. ඉතින් තමන් ඒතන හිටියද නැද්ද සංස්කාරයෙන් ඒ ඔක්කොම සිහි කරන්න වෙනවා. ඔය සාමාන්‍යයෙන් ඔය මේ ඔය න්‍යූරල් නෙට්වර්ක්ස් ගැන එහෙම ස්ටඩි කරලා තියෙන අය දන්නවා මේ ඔය අපේ තියෙන මේ ඇසෝසියේටිව් මෙමරි කියලා එකක්. ඒ කියන්නේ ඔය සින්දුවක කෑල්ලක් කිව්වහම අනිත් ඒවල් මතක් කරගන්න පුළුවන්කම තියෙනවා. බලන්න අපි ආලෝකයේ නේද මේ ඔක්කොම දේවල් මතක තියාගන්න ඉන්නේ කියලා. දැන් මේ ඩයග්‍රෑම් එකක් ගත්තාම මේ ඩයග්‍රෑම් එකේ මෙතන මේක තියෙනවායි කියන දක්ක කොහොමද කරවලෙන්ද ආලෝකයෙන්. එතකොට ආලෝකයේ උදව් උපකාර වුණා මට මේක දකින්න. එතකොට ආලෝකයේ සහිතව දැකපු එක හේතු කොටගෙන මට මුළු ඩයග්‍රෑම් එකම මට භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි මතක් කරගත්තා. අන්න ඒ වගේ මේ ආලෝකයේ හේතු වෙනවා අපි මේ සංස්කාරයන්. දැන් අපි කරවලේ කරපු සංස්කාරයන් නෙමෙයිනේ තියෙන්නේ. හුඟාක් වෙලාවට තියෙන්නේ අපි ඇස් දෙක අරගෙන කරපු සංස්කාරයන්. අපි යමක් කෑවද, බිව්වද, කොහේ හරි ගියාද, වැඩක් කළාද, ඒවයි ඔය. තමන්ගේ සංස්කාරයන් සිහි කරනකොට තමන්ට හොඳට පේනවා මේ ආලෝකයේ සහිතව කරපු සංස්කාරයන් තමන්ට හොඳට පැහැදිලිව පේන්න ගන්නවා. ඒ තමන් ඇහින් දැකපු දේ තියෙනවානේ. ඒතර ආලෝකයේ සහිතව අන්න ඒක තමයි දිගට යන්නේ. ඒකට ධර්මයක් ඒ විදිහටම දකින්න පුළුවන් වෙනවා.
ඒ ආලෝකයේ වෙලාවටතර මේ රූපය දුක් මේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛ සත්‍ය බැලුවට දුක්ඛ සත්‍ය බලන් බැලුවට කමක් නැහැ. ඒ ආලෝකයේ උදව් කරගෙන කියන්නේ නේ. ඊට පස්සේ ඒ ආලෝකයට ඇරිලා ඉන්නේ නැතුව.
හරිද? ආලෝකයේ තිබිච්චාවේ පැත්තකින් ආලෝකයේ එහෙම තිබිච්චාවේ ආලෝකයේ ඔය තිබිච්චා ආලෝකයට ඇලෙන්නේ නැතුව ඒක උපකරණයක් වගේ තමයි භාවිතා කරනවා මේ දුක්ඛය බලන්න. දෙතිස් කුණ පෙමිනේ මෙනෙහි කරන ආලෝකයේ තියෙනවා හොඳට දෙතිස් කුණ පෙමිනේ
කරනවා. දෙතිස් කුණ පෙමිනේ තියෙනවා රසුප භාවනාව.
ඔව් ඒක භාවිතා කරන්න ඔක හොඳට වැඩෙනවා. හොඳයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ඉතර මම නැති කාලේ කියලා තිබුණා විමෝක්ෂ මාර්ග හතරක් තියෙනවා. එකක් දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤා, දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤා, දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤා, දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤා කියලා. ඕක බුදුරජාණන් වහන්සේ කොතන සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ?
අංගුත්තර නිකායේ තියෙන්නේ. අංගුත්තර නිකායේ පටිපදා වග්ගය කියලා තියෙනවනේ. මට මතක හැටියට පටිපදා වග්ගය මට පිටුව නම් මතක නැහැ. අංගුත්තර නිකායේ බලන්න ඒකේ තියෙනවා මේ පටිපදා හතර.
උත්තරාතුම් කිව්වයි ඒක ඉස්සෙල්ලා ඒ අංගුත්තර නිකායේ පටිපදා වග්ගයේ සූත්‍ර කීපයක්ම තියෙනවා කියලා අපිට මුලින් කිව්වනේ ඒක.
ඔව් ඔව් මම සූත්‍ර බර ගන්නවක් තියෙනවා
කියලා. බර ගන්නක් තියෙනවා කියලා ඒක
කිව්වා.
හොඳයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ලලිත් දැන් දසක් විමුක්තිය කියන්නේ දස අකුසලෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීම කියලා ලලිත් සාන්ත ප්‍රකාශ කළානේ. දැන් එතකොට කෙනෙක්ට දැන් කෙනෙක්ට දැන් අපිටම තාවකාලිකව කෙනෙක් වුණ සමාධියකට ගිහිල්ලා තාවකාලිකව හරි දැනගම නොදැන ධානයක ඉන්නවා කියන්නේ එතකොට ඒ වෙලාවට තාවකාලිකව එයා දස අකුසලෙන් වෙන් වෙලා ඉන්නේ. එතකොට ඒ කියන්නේ කවදාක්වත් අපිට කෙනෙකුට විමුක්තියක් මේ මොකද අත්දකින්න හම් වෙන්නේ නැහැ දස අකුසලෙන් සම්පූර්ණයෙන් වෙන් වෙනකම්. අරකතාවකාලික.
ඔව් ඔව් දස අකුසලේ කියන්නේ දැන් මෙහෙමයි. දැන් අපි ගිහිල්ලා ඉවර වෙලා අපි ධානයට ගිහිල්ලා මම ප්‍රීතිය කියන එකට ඇලිලා මම ඉන්නවා කියලා. එතකොට ප්‍රීතියට මම ඇලිලා ඉන්නවා නම් මම ප්‍රීතිය දැන් අර දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්ව ආලෝකය වහම ඒක බොහොම සන්තෝෂ වෙලා එතනට වෙලා නිකන් ඉන්නවා කියලා. අන්න ඒක කළොතින් එහෙම අපිට විමුක්තියක් නැහැ. මොකද මම මෙතන එකක් අල්ලගෙන තියෙන්නේ. දැන් අකුසල ධර්මයන් කියන එක ගත්තාම හොඳට බලන්න ওই සවිතබ්බ සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඔය එකක්වත් ඉතුරු කරන්නේ නැහෙනේ. අන්තිමට ඒ ඔක්කොම අයින් කරමු. කිසියම් දෙයක් ඉතුරු කරගන්නේ අපි ওই ප්‍රීතිය කියන එක ඒකෙන් අයින් වෙලා සුඛයෙන් සමාධිය ඔය විදිහට දිගින් දිගටම ගියොත් මේ එකක්වත් ඉතුරු කරන්නේ අපි එකක්වත් අල්ලගෙන ඉන්නෝ නම් අපිට සම්පූර්ණ විමුක්තිය කියන එක නැහැ. නමුත් ඒ පුද්ගලයාට මේ සමාධියේ ඉන්න අවස්ථාවේදී ඒ ධර්මයන්ගේ විමුක්තිය තියෙනවා. දැන් ප්‍රීතිය තිබිච්ච අනුස්මනුස්සයට අර දුක්ඛය කියන එක ඉස්සෙල්ල දුක් වෙවි හිටිය එක දුක්ඛේ කතාව දැන් නැහැනේ. දුක්ඛේ පහ වෙලානේ මේ ප්‍රීතියක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට සුඛයෙන් පවත්වාගෙන යනකොට Tamanට ඒකේ ඒ කොටස් වලින් විමුක්තිය තියෙනවා. මුලින් අර Tamanගේ කාම විතක්කයන් තියෙනවා. එතකොට මේ කාම විතක්කයන්ගේ විමුක්තිය තියෙනවා. එතකොට මේ විදිහ මේ හැම ධානයක්ම විමුක්තියක් හැටියටයි එන්නේ. එතකොට මේ විමුක්තිය කෙලවර කියන්නේ මේ ඔක්කොම අන්තිමට මේ ධානයේ තියෙන දෙයකත් අපි අතහරිනවා. ධානයේ අන්තිම ඉහළ තත්ත්වයට ගියා වූ ඒ තත්ත්වයත් අපි අතහරිනවා. මේ අතහැරලා තමයි මේ විමුක්තිය තියෙන කොට හත් වෙනි ධානය කියන එක ගත්තාම හොඳට ඉහළට යනවා. ගිහිලා ඒකෙත් තියෙන දේවලුත් අපි අයින් කරනවා. මේවා මේ සංඥාවයි කියලා තේරුම් අරගෙන මේ සංඥාවන් වලටත් අපි මේ කලගිරෙනවා මේ සංඥාව වලින් තමයි මේවා ඇති වෙන්නේ කියලා. ඉතින් එතෙන්දි ගිහිල්ලා දැන් මේ දක්වා යනකොට මේ පුද්ගලයාට මාර්ගඵල චිත්තයන් එහෙම ඇති වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් මේ මාර්ගඵල චිත්තයන්ව නැවත නැවතත් පුන පුනා පවත්වන්න වැටෙන්නේ නැතුව ඒ සඳහා තමයි මේ පුද්ගලයාට භාවිතා කරන්න වෙන රතන සූත්‍රය. ඒ රතන සූත්‍රය භාවිතා කරනකොට මේ මාර්ග චිත්ත මාර්ගඵල චිත්ත එහෙම දිගටම පවතිනවා. අර සමාධිය මේ විදිහට දිගටම පවතිනවා. එතකොට මේ පුද්ගලයා මේ සත්‍ය කියන එක වටහා ගත්තා. සත්‍ය කියන එක වටහා අරගෙන එයා සත්‍යයටත් ඇලෙන්නේ නැහැ. අපි සත්‍යයට උනත් ඇලුනොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඇලෙන්නේ නැතුව හැබැයි තමන් මේක ගාඩ් කරනවා. ඒ කියන්නේ රකීමක් තියෙනවා. රකින්නේ කොහොමද? අර මේ රතන සූත්‍රයේ හැටියට රකීමක් තියෙනවා. මොකද මේ ඔය වීරය තියෙනවනේ හතරවෙනියට තියෙන වීරය තියෙනවනේ තමන්ගේ මේ ඉපදිලා තියෙන කුසල ධර්මයන් මුලා වෙන්නේ නැතුව තමන් පවත්වනවා කියලා. එතකොට මාර්ග චිත්තේ තියෙන දේවල් තමයි මේ ඉහළම විමුක්තියින්. ඒ මාර්ග චිත්ත මාර්ගඵල විමුක්තියින් තමන් දිගින් දිගටම පවත්වනවා. එතකොට මේ විදිහට දිගටම පැවැත්වුවාම ඒ කියන්නේ තථාගතයන් වහන්සේ ඒ කියන්නේ තමන් මේ ලෝකේ කොටස් දෙකකට බෙදාගෙන එකක් තමයි මේ පෘථග්ජන ලෝකය. ඒ පෘථග්ජන ලෝකයෙන් අයින් වෙලා ආර්ය ලෝකෙට තමන්ම ඇතුළත් වෙලා ආර්ය ලෝකෙට ඇතුළත් වෙලා ඒ ආර්යයන් වහන්සේලා භාවිතා කරපු දේ තියෙනවනේ ඒක භාවිතා කරනවා. දැන් මේ මායя තමයි නියම කරලා තින්නේ මේ ලෝකේ තියෙන දේවල් ගත්තාම මේ කාම ලෝකේ ඔක්කොම එයාගේ. මෙතනින් එහා පැත්තට ගියාම මේ අනිත් ලෝකේ ගත්තාම ඒ ආර්ය ලෝකේ ඒකේ රජුරුව තමයි මේ තථාගතයන් වහන්සේ. ඒතොර ඒ තථාගතයන් වහන්සේ තමයි නියම කරලා තින්නේ මෙන්න මේ විදිහට ජීවත් වෙන්න මෙන්න මේ විදිහට පවත් ගන්න. ඒකනේ දැන් ඔය රහත් බුදුහාමුදුරුවෝ දේශනා කරාම භික්ෂුන් වහන්සේලාට මේ ඉර්ධිපාතිහාරයන් පාන්න එපායි කියලා ඒ අය පාන්න නැතුව ඉන්නවා. එතකොට ඒ විදිහට තමයි ඒක පවත් ගන්න. එතකොට තමන්ම මේ පැත්තට අයින් කරලා ඒ විමුක්ත සහගත සිත්තේ පවත්න තාක්කල් මේ පුද්ගලයා හරිම සන්තෝෂෙන් ඒ පුද්ගලයාට ඉන්න පුළුවන් පුදුමාකාර විදිහට ඒ අකුසල ධර්මයන් නිවන් වෙලා. එතකොට ඔය දස අකුසලයේ කියන එක තමයි අපි සම්පූර්ණයෙන් වෙන්නේ. ඉතින් මතක තියාගන්න දස අකුසලයේ කිව්වහම ඔකට ඔක්කොම දේවල් ආйти. ඒ කියන්නේ ඔය අපි දන්න ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඔක්කොම ඔය දැන් අපි දැන් ටික කට ඉස්සලක් කතා කළා අවිජ්ජාව හේතු කොටගෙන තමයි අපිට මක්කේ පලාසේ කියනවත් ඇති වෙන්නේ කියලා ඒ චිත්තය. ඒ ඔක්කොම එවෙන් අපි වෙන් වෙනවා. එතකොට මේ ලොකුම දේ තමයි තථාගතයන් වහන්සේ පෙන්නේ මේ මේ ටික අයින් වෙනවායි කියන්නේ අනිත් ඒව අනිත් දේවලුත් ඔක්කොගෙම අයින් වෙනවා.
ඊළඟට
නම්
ඩයග්‍රෑම් එකේ මේ මේ non remorse කියන තැන no self blame කියලා no self blame කියලා නේද?
ඔව්. ඒ කියන්නේ තමන්ට දැන් ඔයා හිතන්න ඔයා මේ සතෙක්ව මරනවා කියලා. සතෙක්ව මරුවෙන් පස්සේ ඔයා බනිනෝනේ ඔයාටම. මම අයියෝ මම සතා මරුවා. ඒ වගේ මම බොරුවක් කිව්වා. අයියෝ මම බොරුවක් කිව්වානේ. මං කාට හරි බෑන්න අයියෝ මම බෑන්නනේ. කියලා එතකොට මම මට බනිනවා. වෙන මිනිස්සෙක් ඕක දැනගත්තා නම් එහෙම මේ මිනිස්සයා මෙහෙමයි කියලා ඒ අයත් බනිනවා. එතකොට මෙතන මේ වැදගත්ම වෙන්නේ මට මම බනින්නේ නැත්තම්. මොකද මාත් එක්ක දිගට මේ විඥානේ පවතින්නේ මේ මගේ සංස්කාරයන් එක්කනේ. අනමනුස්සය වෙන පේක ඉතින් ඒ මොහොතේට ඒක ඉවරයි. මේක මට මම බනිනවා නම් මගේ මනස ඉහළට නම් ගන්න බෑ. එතකොට මේ සීලය සමයි හේතු වෙන්නේ මට මාව බනින්නේ නැත්තම් මම ඉතින් බොහොම හොදට ඉන්නවා.
ඔව් හරි හරි රිමෝස් කියත් එක්ක එන්නේ නේද?
ඔව්.
ඩොක්ටර් අනිතර දසකුසල් කිව්වම අපි ලාභ මච්චරි කුල මච්චරි ඒවත් ඒකට අයිතිනේ.
ඔක්කොම ටික ඔය ටික ඔය කියන්නේ දසකුසල් ඔය ලාභ මච්චරි අපිට ඇති වෙලා තින්නේ කොහොමද? ඔක හරීම ගැඹුරුයි බැලුවහම ඉතින් ඒක නිකම්ම නෙමෙයිනේ ඇති වෙලා තියෙන්නේ. දැන් අර කාර් එක වාහනේ ගත්තොත් එහෙම ඕගොල්ලන්ට ඒ රූපේ තියෙනවනම් ඕගොල්ලන්ට හොඳට පෙනියෝ කොහොමද ඇති වෙන්නේ කියන එක. ඔය මච්චරිය කියන එක ඇති වෙන්නකොට මුලින්ම Tamanට තියෙන ඔය Tamanගේ ඔය මේ කවටින් කියලා තියෙන්නේ. ඒ කියන්නේ Tamanගේ තියෙනවා මේ අභිජාලකෝති. ඒක හේතු කොටගෙන තමයි ඔය ගිද්දි ලෝභය කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් මේ ගිද්දි ලෝකයේදී අපි අල්ලගෙන ඉන්නවා යම් යම් දේවල් අල්ලගෙන ඉන්නවා මොනවද අපි අල්ලගෙන ඉන්නේ ඉතින් කබලිකාර ආහාරයක් අල්ලගත්තා නම් ඉතින් ඒක තමන්ට ලාභී ලැබිලා දැන් ඉතින් මේක බොහොම හොඳයි මේකත් එක හේතු කොටගෙන ඉතින් අපි මේ ලාභ මච්චරියට යනවා ඒ වගේ මම මෞක්සකට ගියා නම් ඉතින් මම කුළු මච්චරියටත් ඒක ගමන් කරා මේක හේතු කොටගෙනම මම මට ඇති වෙන මේ මක්කේ පලාසේ කියන එකත් ඇති වෙන එක පැත්තකින් අනිත් අතට මම මේක සඳහා මේ මුසාවාද කියනවත් කැමති වෙනවා. ඒ කියන්නේ මේ කෑමක් කාලා මේ කෑම බොහොම රසයි මේක හරි හොඳයි කියලා අනිත් අයට කියනකොට මම ඔන්න මුසාවාදයක් කරගෙන තියෙනවා. එතකොට මේ මුසාවාදයේ හේතු කොටගෙන බැලුවාම මගේ ওই මච්චරිය පැත්ත කියන එක දැන් දෙකට යනවා. අර අර කිව්ව දෙකත් එක්ක ඔබ තින් ටිකක් ගැඹුරුයි මන් දන්නේ ඔයගලට එච්චර දුරට තේරෙවිද කියලා. ඒ එතෙන්දී මේ මච්චරියට සම්බන්ධ වෙනවා. කබලිකාර ආහාරයයි මුසාවාදයයි මච්චරියයි කියන තුන එකට සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම අනිත් ධර්මයොත් ඒ විදිහට සම්බන්ධ වීමක් තියෙනවා. එතකොට මේක එකක්වත් නිකම් පටන් ගත්තේ නැහැ. ඔය ලෝභ දෝස මෝහ කියන තුනට යන ඔය අවිජ්ජා ව්‍යාපාද ඊළඟට මේ අය මේ මිත්‍යා දෘෂ්ටිය කියන ඔය තුන අනුව තමයි අපිට මේ අනිත් දේවල් ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. ඒකට තථාගතයන් වහන්සේ ඕක ඔක්කොම එකට එකහකොල්ල ඔය කරුණු 10න් පෙන්නවා. ඒ කරුණු 10 අනුව තමයි මේ අනිත් දේවල් ඔක්කොම වැල් දුවලා වගේ ඇදලා තියෙන්නේ. ඉතින් ඒවා සම්බන්ධ වෙනවා. ඒ චිත්ත සංස්කාර වලට ගිහිල්ලා තමයි අපි ඔය වෙන වෙන නංග වලින් අපි ඔය හඳුන්වලා දෙන්නේ.
තිරසන්නට මම මේ දිනවල මේ හුඟාව මරණ සත්‍ය ගැන මේ මොකද මේ මෑනියල් අසනීපලයි නිසා මම ඉඳගෙන ඉන්නකොට මට හොඳට මේ දුක් සත්‍ය තේරෙනවට මම අද ඉඳගෙන ඉන්නකොට මම ඉතිවර සර්පයාතර දෙන මේ දැන් කිපිලා තියෙන වෙලාව කියලා මෑණියන් අපේ කොයිලෙක බෙද දන්නේ නැහැ ડોක්ටර් උත් මං කියන්නේ මෑණියන් ගැන හිතනකොට ඒ වගේම මට හිතුණා මේ හුඟාවක් වෙලාවට මේ මරණ එක්කන හරිම අසරණයි මොකද මේ අවටින් අයගේ හැසිරීම මත මේ මරණ කෙනාගේ උපතට වැඩියම මිතු මරණ මොහොත ඉතා වැදගත් මොකද අපි කතා බහ කරන්නේවා මේ එහෙම ලෙඩෙක්ගේ ඇතුළේ එහෙම කිට්ටුවක ඉඳලා කතා කරන්නේවා ගැන හරිම මේ ප්‍රේසම් විය යුතුයි කියලා ડોක්ටර් මට මේ මට ආවාද දෙන් අවද දෙන්න කියන්නේ මරණ මොහොතක කොහොමද අපි අපේ සිත දුකයි කියලා බලන්න පුළුවන් තමයි දුකයි කියලා හිතන්න පුළුවන් මොකද දුක හොඳට තේරෙන්නේ වේදනාව එහෙම එයාට ડોක්ටර් කොහොමද හිත නංවන්නේ මේ
එතෙන්දි හුඟාක්ම කරන්න ඕනි දේ තමයි ඇත්තම කියනවා නම් මට කියන්න පුළුවන් ওই තථාගතයන් ගෞතම බුදුහාමුදුරුව මටම කියපු දෙයක් තියෙනවා. ඒ මගේ අතින් මං කිව්වනේ අර පාප කර්මය සිද්ධ වුණායි කියලා සත්‍යයක් මැරිලා. ඒ පාප කර්මය කළා මේ අපාය යන්න බය වෙලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවාම බුදුහාමුදුරුව මට දේශනා කළා මේ තමන් මේ දැන් පන්සිල් පද පහ රකින්නවා. මේ පන්සිල් පද පහ රැක්කය කියන එක දැන් ඒ මුලින් වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් ඉස්සරහට රකින්නයි කියන එක අන්න එක මතක් කරගන්නේ කියලා. ඒ මරණ මොහොත. ඊට පස්සේ මට පේනවා මම දිගින් දිගටම මැරෙනවා. අවුරුද්ද 20 පස්සේ අවුරුද්දකින් මැරෙනවා, දෙකකින් මැරෙනවා, තුනකින් මැරෙනවා. ඔහොම ගිහම ගිහලා මම කිව්වේ කාන්තා භවයක් මට ලැබුණා කියලා. ඒ භවෙදිත් මම සිහි කරනවා අන්තිම මරණ මොහොතේ මම මේ පන්සිල් පද පහ රැක්කයි කියන්නේ. ඒක එක ක්‍රමයක්. ඒ පන්සිල් පද පහ රැකලා ඒ තමන්ගේ ඒ රැකීම ඒක සිහි කරා නම් ඒ මොහොතේදී ඒ කියන්නේ අතීතයේ ගැටිච්ච එක වැඩක් නැහැ. යම්කිසි දවසක යම්කිසි තැනක ඉඳගෙන තමන් කල්පනා කරා නම් මම ඊට පස්සේ මේක කඩන්නේ නැහැ කියලා තමන් ඒක කඩන්නේ නැතුව පැවැත්වුවා නම් අන්න ඒක සිහි කරන්න කිසිම දෙයකට බය වෙන්න එපා. ඒක එකක්. අනිත් එක තමයි හොඳම සිහි කිරීම තමයි සිහි කරන්න තියෙන්නේ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ සිහි කරන්න. එහෙමත් නැත්නම් ඒ ධර්මීය සිහි කරන්න. එහෙමත් නැත්නම් සංඝයා වහන්සේ, රහතන් වහන්සේ සිහි කරන්න. මෙන්න මේ සිහි කිරීම කරනවා නම් ඒ කියන්නේ ශ්‍රද්ධාව පැත්තෙන් අනේක. මේක කිරීමෙන් තමන් සම්පූර්ණයෙන් මේ නිවනට යන්න පුළුවන්කම, නිවනට යන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමන් හොඳ තැනකට උප්පත්තියක් ඇති කරගන්නත් පුළුවන් වෙනවා. මොකද ඔය සම්මා දිට්ඨිය කියන එක තමන්ගේ ඒ රාතන් වහන්සේ බුදුහාමුදුරුව සිහි කරනවා නම් අපි සිහි කරන්නේ කොහොමද? විජ්ජාචරණ සම්පන්න කියලානේ නේද? එතකොට චර්ම ධම්ම 15 සිහි කරනකොට ඔක්කොම ධර්මයන් සිහි වෙනවා. එතකොට ඒක ඒක ක්‍රමයක්. අර තථාගතයන් වහන්සේ ගැන මනස මෙනෙහි කරාම හරි ප්‍රබලයි. පේනෝ නේද මේ පතිරූපදේශ ගාසෝස කියන ගාතාවේ මෙතන ඇවිල්ලා පෙන්වන්නේ අන්තිමට මේ සත්පුරුෂ උපනිස්සය තමයි මේ මෙතන තියෙන්නේ. එතකොට ඔතන ඔය සීන් නෝබල් වන්ස් කියන එක ගත්තාම ඕගලන්ට දෙපැත්තකින් බලන්න පුළුවන්. බුදුහාමුදුරු කියවනේ යෝ ධම්මං පස්සති යෝ මං පස්සති. යෝ මං පස්සති යෝ ධම්මං පස්සති. කෙනෙක් මාව දකින්නවා කියන්නේ ඒ කියන්නේ ධර්මයේ දකින්නවා. යන්නේ ධර්මයේ දකින්නවද මාව දකින්නවා. එතකොට මේක තමයි දෙවිනියට තමන් මේ තමන් භාවිතා කරනවා නම් තමන්ට පුළුවන් මේ බුදුහාමුදුරුව සිහි කරන එක උදට භාවිතා කරන්න. එතකොට දැන් මේකක් කරනවා තමන්ට ඕන නම් තමන්ගේ සිත හොඳ නම් අර දුක්ඛ සත්‍ය එහෙම මෙනෙහි කරන්න. මොකද ඒක හරි ප්‍රබලයි. තමන්ගේ පුරුද්ද තියෙනවා නම් මේව කරලා ඒක මේව කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ওই මරණ මොහොතේ ගත්තාම තමන්ට ඒ කායික වේදනාවන් තියෙනවා. ওই මල කරදරය කියලා කියන්නේ. අන්න ඒ වාගේ තමන්ගේ ওই කොච්චර කිව්වත් තමන්ට තියෙන්න පුළුවන් මේක මේ දුක්ඛයේ කියන එකේ ව්‍යාපාද සහිත ස්වභාවය තමන්ට ඇති වෙන්න පුළුවන්. දැන් ඒක නිසා තථාගතයන් වහන්සේ සිහි කරනවා නම් නැත්තම් තමන් ඇති කරගෙන තියෙන ගුණයක් සිහි කරනවා නම් තමන්ට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. ඒකෙන් මේ ගොඩ එන්න. එතකොට ඒ කියන්නේ මේ අපිට තියෙන්න ඕනේ අර රෝල් මොඩල් එකක්. මේකෙන් ගොඩ ආපු පුද්ගලයෙක්ව තමන්ගේ මනසට නංව ගත්තා නම් තමන්ට ඒ හේතුවෙන්ම ඒ වෙනවා. අර හුඟක් ඔය පෙන්නන්නේ මේ අර මතක ඇති එක මිනිස්සෙකුට මට මතක නෑ මේ ජාතකය මොකද්ද කියලා. ඒකේ ඒ දරුවට තාත්තා මොනවාක්වත් දුන්නේ නැතුව අන්තිමට ඒ ලෙඩ වෙලා ඇඳින් එළියට තියලා තිබ්බනේ. ඒ මේ ගෙදරින් එළියට දාලා පිළිකන්නේ වාගේ තිබ්බාම තථාගතයන් වහන්සේ මේක දැකලා ගිහිල්ලා එතනින් යනකම් ආලෝකයක් නිකුත් කළා. ඒ ආලෝකය අල්ලගෙන ගිහිල්ලා අරය දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුණා. බලන්න අර තථාගතයන් වහන්සේ දැකීම කියන එක මෙන්නේ වෙනවා. ඒ නිසා ලොකුම ප්‍රබල දේ තමයි තථාගතයන් වහන්සේ සීකරණේ. ඒ දේවල් සිහි කරන්න ගත්තාම තමන්ට තේරෙයි ඒක නිසාම ධර්මයේ සිහි වෙනවයි කියන එක. එතකොට දුක්ඛ සත්‍ය ප්‍රබලව එහෙම බලන්න පුළුවන් කෙනෙක් ඒ ශක්තියක් තියනවද තරහ යන්නේ නැතුව ඒ පුද්ගලයාට නිවනට යන්නත් පුළුවන් මේ විදිහේ මොහොතේ. විශාල විදිහට භාවිතා කරනවා නම් නිවරදිව.
අප්‍රමාණ පින් ડોක්ටර් අප්‍රමාණ පින්.
හොඳයි. මම අද පොඩ්ඩක් කලින් නවත්තන්න සතුටුයි. අපි ඊළඟ සතියේට අපි තෝරගත්ත කජ්ජනීය වග්ගයේම තියෙනවා පින්ඩෝලේ සූත්‍රය කියලා. සංයුත්ත නිකායේ කජ්ජනීය වග්ගයේ පින්ඩෝලේ සූත්‍රය මම හිතන්නේ පිටුව 156 ද කොහෙද. ඒක අපි ඊළඟ සතියේට තෝරගත්තා. හඳයි එහෙමනම් අපි හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોක්ටර්.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.